හොඳයි, අපිට තවත් සෙනසුරාදාවක්, අපිට පැයකමාරක් පමණ කාලයක් ලැබෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා. ඉතින් අපේ මුල් විනාඩි ස්වල්පේ අපි ගන්න බලාපොරොත්තු වෙනවා මයිද නැද තියෙන්නේ යෝගාවචර දිනචරියාව සිහිපත් කර ගැනීමට. එහෙම නැත්නම් යෝගාවචර යෝගාශ්‍රමීය ව්‍යවස්ථාව. ඊට පස්සේ අපි සංගීති සූත්‍රයේ දැන් පංචක නිපාතයට සම්ප්‍රාප්ත වෙලා ඉන්නේ. ඒකට යන්න බලාපොරොත්තු වෙන නිසා මම ඉස්සන වලට ආරාධනා කරනවා අපි වෙනුවෙන් අදට නියමිත දිනචරියාව හෝ යෝගාශ්‍රම සංසාය කතිකාවත ඉදිරිපත් කරන විදියට.
අවසරයි සෝන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිල් නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතු. බුදු උවටැන, ඇදුරු උවටැන, ගිලන් වැඩිහිටි උවටැන යන ආදියෙහි සුදුසු කල්හියේදී රිසිනම් හීල් දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතු. බණ දහම් පුහුණුව, සිරුරු පිළිදැගුම්, බවුන් ඈ නියත කිසෙහියේදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙ වූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතයේ සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන් හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිණිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන් හලවත් සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැහුම් පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතු. සවස පහට පමණ වත් පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පසකිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතු. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතු. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍යයේ ශ්‍රමණාකල්පය යන මේවා නොබිඳෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතු. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන් හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතු. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හොවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු වදුරු මැඬලීමට සමතෙකු විය යුතු. බහැර පිරිසිදුව නිතර රැක ගනිමින් දස ධම්ම සූත්‍ර, ආකංඛේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනය කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුනට වක්තැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවා සාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතුවන මගද තදින් සිතට ගත යුතු. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාරවන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතු. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතු. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතු. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාවයි.
අපි සාදු කියනවා පිම්පමුණනවා. ඒකට අපිට විනාඩි 5ක වගේ කාලයක් ගත වෙලා තියෙනවා. මේකෙන් අර මට මතක් කරගන්න තියෙන අර පිටදී ලැබෙන තොරතුරු ඇතුළත කලහදී පහළ නොවනසේ කටයුතු කිරීම ඇතුළත තොරතුරු පිටත නොදීම කියනකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට තොරතුරක් ලැබිච්ච ගමන් අපි ඒක අවුල් කරගන්නවා. මේ තොරතුරක් ලැබීම හරියට භාවනා කරපු කෙනාට තොරතුරක් වාසියක් ඒක නැත්නම් උත්තරයක්. නමුත් තුග වෙලාවට ඒක හිත තියාගෙන ඉන්න දන්නේ කෑ ගහනවා එහෙට මෙහෙට කියලා අවුල් කරගන්න. ඒ වගේම අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර ඒ කොයි එකකවත් අපි කෙල්ලසන්න බෑ. එවුවා මේ අනුන්ට කියාපෑමෙන් තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ. ඒ නිසා අපි භාවනා කරනකොට ලැබෙන හෝ ඉඳුරන්ට ලැබෙන හෝ නැත්නම් තොරතුරක් හෝ කවදාකවත් එහෙම Tamanට හානි කරවෙන්නේ නැහැ. ඒක දරාගෙන ඉන්න බැරුව කියාපෑමෙන් තමයි ප්‍රශ්න ඇති කරන්නේ. ඒක මට හොඳට පේන දේ තමයි මේ ඒකම අපි යෝගාසනස්ථා භික්ෂුන් වහන්සේලා වෙච්චාම කවුරු හරි පිළිබඳ තොරතුරක් කිව්වොත් ගතු කේලමක්මයි. අදාකත් එක දරන්න බෑ අපරාධේ මේ හම්බවීම නාස්තියක් වෙනවා. ඒක උග්‍රයි මේ මිනින්නාචරයි. හැම ලැබෙන තොරතුරකම අවුල් කරගන්න. ඉතින් ඒ නිසා මට පේන තියෙන්නේ අපිට තොරතුරු වැඩියෙන් ලැබෙන්නේ මොකද්ද පෙරපිනකට. ඒක හසුරුව ගන්න දැනගන්න එක තමයි අපි සත්‍යයෙන් කරන්න ඕනේ. භාවනා කරනකොට ලැබෙන සද්ද ඇහෙනවා, වේදනා එනවා, හිතවිලි එනවා, ඒ කොයි දේ ආවත් ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා හිටපු තත්ත්වයට වැඩිය මේක නරක කරගන්න එපා. අපෝ ඊට පුතත්ට යන්න පුළුවන්නේ. ඉතින් මේ තොරතුරක් ලැබිච්චාම ඒක දරා කියා ගන්න බැරි ගතිය අපි කියන්නේ ගමේ සොබණි වගේ කියලා. හැමතැනම කියාපාන. කිව්වට කමන්නේ ඒක දරා ගන්න පුළුවන් කෙනෙකුට නැති කෙනෙකුට කියෙමන තමයි අපි කරගන්න අවුල. ඒක විශේෂයෙන් මේක බාහිර සාසනයට බලපානවා. මම මේ කියන්නේ විශේෂ හේතුවක් ඇතුව නෙවෙයි. මොකද මේ දවස්වල කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ යනවා. ඒකෝට මට වෙනවා කරුණා කරලා ওই ලැබෙන තොරතුරු මේ අනුන්ට ගා ගන්න යන්න එපා. ලැබෙන තොරතුරු දරාගෙන ඉන්න වාසියට ගන්න. ඒක තමයි මැකියවිලියනිසම් කියන්නේ. ඒ තමයි යහ පාලනය, යහ පාලනය නෙමෙයි කූට පාලනය කියන්නේ. තොරතුරු තියාගෙන ඉන්නවා කියන්නේ කාටවත්. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා ආයුධයක් විදිහට. එහෙම නැත්නම් කට කතා වලට ගිහිලා අවුල වෙනවා. ඉතින් ඒක ලොකු සාන්තිය එදා දැකලා දීපු ව්‍යවස්ථා තුනක් ඔය දැන් කියෝපෙකේ තියෙනවා. ඒ නිසා භාවනා කරන කැත්තිය වශයෙන් අපි මොනම තොරතුරක් ලැබුණත් මේ තව කෙනෙකුට අවුල් වෙන තමන්ගේ හිත අවුල් වෙන වැඩ කෙරුවොත් අපිට තේරුම් ගල්බා ගන්න වෙන්නේ මේ පිටින් ආසාදනයක් ඇවිල්ලා අපේ තිබුණු අර පිරිසුරු හිත කෙලසෙනවා. මට කියන්න ඕලා තියෙන හිම හැම තොරතුරකටම හැම කෙනාටම කෙලසන්න බෑ. තොරතුරු ලැබිලා ඒකට පොඩ්ඩක් ඉවසන්න. ඉවසනාට පස්සේ අවශ්‍ය වෙලාවට තොරතුරු අපිට දාස භාවයෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන්. නැත්නම් අපි දාස විභාගයට පත් වෙනවා. හොඳයි, ඒක නිකන් අනවශ්‍ය කයිවාරුවක් මගේ. අපි යනවා මේ සංගීති සූත්‍රයේ පස්වෙනි පොතට, එහෙම නැත්නම් පංචක වර්ගයට අපිට දවසේ මාතෘකාව ඉදිරිපත් කරගන්න. ඒත් මම සාදරයෙන් ඉල්ලා හිටනවා නිසන්න වනේ අපිට ඒක ඉදිරිපත් කරන විදියට.
අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය පාටික වර්ගය සංගීති සූත්‍රය පංචක නිපාතය 398 පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්ම දක්ඛාතා තත්ථ සබ්බේහිව සංගායි තබ්බං න විවධි තබ්බං යත්හහිදං බ්‍රහ්මචරියන් අධ්‍යනියන් අස චිරට්හිතිකං තද අස්ස බහුජන හිතාය බහුජන සුකාය අත්තානු බහුජන සුකාය ලෝකානුකම්පාය අත්හාය හිතාය සුකාය දේවමනුස්සාන. ඇවැත්නි දන්නා දක්නා අරහත්තෝ සම්යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද බොහෝ කලක් සිටිය හැකි වන්නේද එසේ වනු පිණිස එහි තොපි සියලු දෙනා තොප සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු විවද නොකළ යුතු එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. කවර පංච ධර්ම කෙනෙක්ද යත් පංච සම්පදා ඥාති සම්පදා භෝග සම්පදා ආරෝග්‍ය සම්පදා සීල සම්පදා දිට්ටි සම්පදා නාවසෝ සත්තා ඥාති සම්පදා හේතුවා භෝග සම්පදා හේතුවා ආරෝග්‍ය සම්පදා හේතුවා කායස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගන් ලෝකං උප්පජ්ජಂತಿ සීල සම්පදා හේතුවා ආවසෝ සත්තා දිට්ටි සම්පදා හේතුවා කායස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගන් ලෝකං උප්පජ්ජಂತಿ. සම්පත් පසෙක ඥාති සම්පත භෝග සම්පත ආරෝග්‍ය සම්පත සීල සම්පත දෘෂ්ටි සම්පත. හැවැත්නි සත්වයෝ ඥාති සම්පත් හේයින් හෝ භෝග සම්පත් හේයින් හෝ ආරෝග්‍ය සම්පත් හේයින් හෝ කාබුන් මරණින් මතු සුවයට ස්ථාන වූ ස්වර්ග ලෝකයට නොපැමිණෙත්. හැවැත්නි සීල සම්පත් හේයින් හෝ දෘෂ්ටි සම්පත් වරන් ඇතුළේ සම්‍යක් දෘෂ්ටිය හේයින් හෝ සත්වයෝ කාබුන් මරණින් මතු සැපට ස්ථාන වූ ස්වර්ග ලෝකයට පැමිණෙත්. ඒක කරන්න තියෙන ස්වාමීන්
වහන්සේ. ඔව් මං අත්ත සටහන් වල හැටියට සම්පatti පහක් සඳහන් වෙන්නේ ඥාති සම්පatti භෝග සම්පatti ආරෝග්‍ය සම්පatti සීල සම්පatti දිට්ඨි සම්පatti කියලා. ඉතින් ඒකේ ඒ පහෙන් ආදී වේ ඉපදෙන කෙනාට අපි කියනවා මේ දහවි කියලා. මේ දහවි කියලා කියන්නේ උප්පත්ති පඬිතයා. සහජයෙන්ම ගෙන ආපු ඥානයක් තියෙනවා. ශීලේ ප්‍රතිත්ථය නරෝ සපඤ්ඤෝ කියලා කියන්නේ අනේ උප්පත්ති පඬිතයාට. ඒකට ආරම්භක ශේෂය අපි ඒකට කියනවා ති හේතුක ප්‍රතිසන්ධියක්. එනතම් පෙර කලපිනට පහළ වෙච්ච අපිට පටන් ගන්නකොටම අපිට හොඳ ඥාති පිරිසක් ඉන්නවා. ඒ මොකද හේතුව මේ පසුගිය දවස්වල අපිට සාකච්ඡා කරන්න සිද්ධ වුණා නරක ඇබ්බැයි කුඩු ගැහිම් වගේ දේවල් වලට කෙනෙක් පෙළඹෙන්නේ ඇයි ඒක වළක්වගන්නේ කොහොමද කියන එකට සතිය පාවිච්චි කරන්න කියනකොට ඒ අයිස් ජාතික හාමුදුරුවෝ මට කිව්වේ ඒ ප්‍රධාන හේතුව ළමාකාරයේ ඇති වෙන ළමා අපචාර තමයි කියලා. ඒක තමයි කෙනෙක් ওই නරක පුරුදු වලට වැළමෙන්න තියෙන ආසන්නම කාරණාව. ඉතින් ඒ ළමයා දන්නෙත් නැහැ. යගේ ඥාති සම්පත්තිය හොඳ නැහැ. ඥාති සම්පත්තිය කියන එකෙන් කාරණා දෙක තුනක් කියන එකක් තමයි ඒ ඥාතීන් ඇබ්බැහිවට ලක් වෙලා තියෙනවා. ඥාතීන් මානසික රෝග ඇති කරගෙන තියෙනවා. ඥාතීන් වශයෙන් අම්මා තාත්තලා වැඩිහිටියෝ දික්කසාද වෙනවා. ඉතින් මෙව්වා ළමයේගේ මනසට බලපාන ආකාරය ළමයට හසුරව ගන්න බෑ. ඉතින් ඒ පුංචි හිතවල මේවා හිර වෙනවා. හිර වෙලා දරා ගන්න බැරුව යනවා. අම්ම කෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් නැහැ. ඉතින් බන්ති ළමයි අහන කෝ තාත්තා කියලා. ඉතින් මේ ළමයි ගිහලා අම්මගෙන් අහනවා. අම්මට දෙන්න උත්තරයක් නැහැ. කොහොද දික්කසාද? එහෙම නැත්නම් අම්මට එම නිතිය තාත්තා කෙනෙක් නැහැ. එහෙම නැත්නම් අම්මා කුඩු ගහනවා බොනවා තාත්තා කුඩු ගහනවා බොනවා. එතකොට දරුවා උත්තර දෙන්න ඕනේ. උත්තර දෙන්න ඕනේ ජූරි සභාවට. ඒ වගේම මේ උළුණක් කියලා. එතකොට අම්මගේ තියෙන මානසික අසහනය තාත්තගේ තියෙන මානසික අසහනය කියන ප්‍රසූතියේදී ළමයට බලපානවා. පළවෙනි අවුරුදු 6ේදී බලපානවා. ඊට පස්සේ ලිංගික පරිණතයේදී බලපානවා. අනික හැම වෙලාවෙදිමත් බලපානවා. ඉතින් එහෙම නැති ඥාතීන් පිරිසක් හම්බෙනවායි කියලා කියන්නේ මේ ඒක ළමයාගේ මූණෙන් කිය හැකි. ඒ ළමයා මේ සිංගල් පේරන්ට් ෆැමිලිස් නෙවෙයි කියලා කියනවා. සිංගල් පේරන්ට් කියලා එක්ක අම්මා ඉන්නවනේ තාත්තා නැහැ තාත්තා ඉන්නවා අම්මා නැහැ. දැන් ඇමරිකාවේ පහළ වෙච්ච ජනාධිපතිවරු 3-4 දිනක් පසුගිය දවස්වල අම්මයි තාත්තයි දෙන්නව නැහැ. එක්ක දික්කසාදලා තාත්තා ගිහිල්ලා අම්මත් එක්ක හැදිලා තියෙන්නේ. අනිත් වගේ මේ ඒ කට්ටිය තමයි මේ ලෝක පාලනය කරන්නේ. ඒකෙන් පිස්සෝ. මානසික අසහන. නමුත් මේ ඥාතින් අතර මේ හොඳ ඥාතින් අතර ඉතුරු වෙලා එකතු වෙලා නැත්නම් ඉපදිලා ශිල්පන් සම්පන්න වෙනවනම් ඥාතීනම් උත්තමෝ හෝති. සත්‍ය සම්පජඤ්ඤය ලැබනවනම් මිත්තානි සන්ත සූත්‍රය සඳහන් කරනවා ඥාතීනම් උත්තමෝ හෝති. කිසි ඕනම ඥාතිවරයෙක් සලකනවා අපේ සංවරයේ අසෝල තමයි උත්තමයි කියලා. ඉන්නත ඥාතින් කවදාකවත් කැමති නැහනේ තව කෙනෙකුට ගෞරවයක් දෙන්න. ඥාතින් ගන්නේ තමන්ගේ ගෞරවය සඳහා ඥාතින් පාවිච්චි කරව මිසක්ක. නමුත් මේ පැවිදි වෙලා සීලයක් සමාධියක් රැක ගන්න කෙනෙක් ඉන්නවනේ ඥාතින් අතර සැකයක් නැහැ. ඥාතිනම් උත්තමෝ හෝති කියලා කියනවා. එයා ඒ උපයන්නේ බුදුහාමුදුරුවෝ ගත්ත අදිෂ්ඨාන ශක්තියක් හැටියට. එහෙම නැතුව මේ එයා හබ්බගත්ත දෙයක් නෙමෙයි. ඉතින් ඒක දන්නේ නැතුව අපි දැන් හැදෙන සමාජයේ පවුලක් නැහැ, ඥාතීන් නැහැ. උත්තම වෙන්න බලා තියෙන්නේ ඔය নানা ආකාර දේවල් තමයි. දැනුම තමයි අද ඉස්සර කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒක ලැබෙන සල්ලි, තාන්නමාන, නිලතල එවුවත් සම්පත්ති නම් තමයි. නමුත් මේ මදේට මාන්නේ හේතු වෙන්නේ තියෙනවා. ඥාති මදේ කියලා එක්කත් තියෙනවා. මගේ ඥාතියෝ මෙහෙමයි මෙහෙමයි කියලා ඥාතීන්ගේ පුරසාරම් කිය කිය ඉන්නවා. නමුත් යම් කිසි කෙනෙක් ඒ කුජක තියේදී හරි කමන්නේ සතිමත් වෙනවා නම් මේ ශීලයක සමාදන් වෙනවා නම් කෙලිම ඥාතීන් අතර ඉහළම තලයකට වැටෙනවා. ඒක අපි හිතන්නේ මේ 이르දි බලයක් කියලා. කිසිම 이르දියක් නැහැ. බොහොම ඍජු කාරණා. ඊගාවට භෝග සම්පත්තිය තමයි අද ලෝකේ සාමාන්‍යයෙන් ඥාති සම්පත්තියට වැඩි උඩින් තියාගෙන ඉන්නේ. මොකද හැම කෙනාම භව භෝග ලබා ගැනීම සඳහා සුඛ උපභෝග ඉවල්ලමින් සඳහා සුඛෝපභෝගී වීම සඳහා තමයි අපි උදේ රාත්‍රියේ කල්පනා කරන්නේ. මේට වැඩිය සුඛෝපභෝගී වීම සඳහා. නමුත් වාසනාවට වගේ දැන් ඒ සමාජ මාධ්‍ය අර්ථයේ සුඛෝපභෝගී තත්ත්ව ලැබපු අය පේන්න තියෙන. ඒගොල්ලෝ සිය දිනස ගන්නවා. අනුන්ට කරදර කරනවා. මානසික අස්ථාන ජීවත් වෙනවා. මේ අවශ්‍ය ඔක්කොම සම්පත්ති ලැබිලා තියෙනවා. ඉපදිලා තියෙනත් එහෙම සම්පත්තියක කරගන්න දෙයක් නැහැ. ඒ නිසා මේ විශේෂයෙන්ම පෝසත් රටවල් වශයෙන් ගැන මේ ස්විස්තරලන්තේ එහෙම නැත්නම් ජපානය වගේ රටවල් වල පුදුම විදියට කියා ගන්න බැරි තරම් සීදීනස ගැනීම කරනවා. මොකද මේ හම්බ කරන දෙයක් නැහැ. දෙමපියන්ගේ හම්බෙච්ච මෙච්චර බූදලයක් තියෙනවා. ඒක බල්ලු ඇති කරනවා. එහෙම නැත්නම් ජල ක්‍රීඩා කරනවා. එහෙම නැත්නම් හඳට යන්න ටිකට් එකක් බුක් කරනවා. ඕක තමයි කරන්න වෙලා තියෙන්නේ. මේ කරලා අන්තිමට සීදීනස ගන්න දේ අපි බලාපොරොත්තු වෙලා තියෙන කීයක් හරි හම්බ කරලා ඥාතින් අතර උත්තරම වෙලා යාන වාහන ගන්නනේ අර කොල්ලන් නෙවුවා සාජෙම ලැබිලා. ඉතින් ඒ නිසා ඒ වෙන කෙනෙකුට ඇයි ජීවත් වෙන්නේ කියන එක මොකටද ජීවත් වෙන්නේ කියන එක අපි පහුගිය දවස්වල පටන් අරගත්ත පුරාබේද සූත්‍රේ. ඒ පුරාබේද සූත්‍රයේදී බුදුහාමුදුරනේ මේ ප්‍රශ්නේ අපිට කියලා දෙන්න ඕන වෙලා නිර්මිත බුදු කෙනෙක්ම වෙලා ප්‍රශ්නේ අහනවා. මොකද කිසිම මිනිසෙකුට මේ ප්‍රශ්නේ ඇහෙන්නේ ඇයි අපි ජීවත් වෙන්නේ කියලා. අපි මොකද්ද ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඉතින් බුදුජානනාංශයේ නිර්මිත බුදුහමරගෙන පුරාබේදෝ වීත තණ්හෝ. මැරෙන්න ඉස්සෙල්ලා තණ්හාව දුරු කරපන්. එච්චරයි මේ කල යුත්තේ. ඒක තමයි පොතේ නම් තියෙන්නේ. කරන්න මොකද්ද කියලා බලන්න. භෝග සම්පත්තිත් එක බලනකොට ආර්ථිකයේද, දේශපාලනයේද, සමාජයේද ඔක්කොම බලන්නේ මේ භවභෝගති කරා. ඉතින් ඒක මේ පහුගිය රිට්‍රීට් එකට අපිට අරගත්ත තිබුණේ මේ ධනිය සූත්‍රයේ ධනිය ගෝපාල භෝග සම්පatti ගැන යා උදම්මනන මගේ ගෑණි කී කරුයි මම ඇඳ රත් කරලා දෙනවා මයිත් එක බුදියෙනු මගේ දරුවෝ හොඳට පෝෂණය වෙලා තියෙනවා මට ප්‍රියයි අයිනන වැහපා මගේ ගවයෝ මගේ පට්ටිය සියල්ලංග සම්පූර්ණයි උන් හොඳ ගොඩබිමේ නිල්තන සාහිත්‍ය ප්‍රදේශයේ හොඳට කරණුවල බැඳලා තියෙන වැහිණි වැහපක්. ඉතින් ඒතර බුදුරජාණන් වහන්සේගේ නැති බව, natthi දේනු natthi ගෝප මට මොකක්වත් නැහැ. වැහිණි වැහපම් මම ජොලිය ඉන්නවා කියලා කියනවා. ඉතින් ඒක කියනකොට තේරෙනවා අපි ජීවිතේ කොච්චර කාලයක් මේ භෝග සම්පත්‍ය හොයනද මහන්සි වෙනවාද කියලා. ඊට පස්සේ ඒකේ 102යි සාර්ථක වෙන්නේ. 100ට අනික 98ම අර සාර්ථක කට්ටියට බැලමේ හොරකම් කරනවා. හැබැයි ලොකු බලාපොරොත්තුවක් ඇතුව කවදා හෝ මම එතෙන්දී යමු කියලා. ඉතින් ඔය 60 80 දශකවල මේ අධිරාජ්‍යවාදී ක්‍රමයේ යටතේ දුප්පත් මිනිස්සු වහල් භාවයේ නැති වුණාට දැන් මේ කුලියට වැඩ ගන්න එක සූරකෑම පිළිබඳ හරියට ඔය ජීවි පිට සම්බන්ධ නාඩගම් ඉන්න පටන් ගත්තා. ඒ වගේ පෙන්නලා දෙනවා මම ළමයෙකුට ළමයෙකුට රස්සාවක් දීලා මෙන්න මේ දේ මම ඔයාට දෙනවයි කිව්වොත් ඉමනුෂ්‍ය කඹරන කැඹිරිල්ල ගම් නියංගම් අතහැරලා ගිහලා දරුව අම්මලා තාත්තා අතහැරලා නිකන් පැවිද්දකට අභිනිෂ්ක්‍මණය කරනවා වගේ අර තමයි උපයගත්ත දේ ධනිය ශ්‍රමයේ ඔක්කොම දීලා අර භෝගයට යටත් වෙන හැටි. ඉතින් මේ භෝගයේ සඳහා ඉස්සර පාවිච්චි කෙරුවේ රන් රිදී මුත්තු මැණික්. ඒ වගේ වටිනකමක් තිබුණා. පසු කාලීනයේ මේ භෝගයේ තියෙන කැමැත්ත මිනිසුගේ කෑදරකම දැනගත්ත පස්සේ මිනිස්සු සල්ලි කියන જાති හදාගත්තා. ඒකේ තියෙන කඩදාසි කෑල්ල. ඉස්සල්ලගේ රත්තරන් රිදී තමයි මේ කිරලා දුන්නේ මේ වටිනාකම. නේ කොහි ගියත් වටිනාකමක් තියෙන. දැන් තියෙන කඩදාසි කෑල්ල. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ කඩදාසි කෑල්ලකට අපි කඹරන කැම්පිටි කියලා. ඒ කඩදාසි කෑල්ලේ වටිනාකම ඉහළ යනවා පහළ යනවා හුලඟට ගහගෙන යනවා වගේ. ඒ අනුව අපේ බඩ දනවා. මේ භෝගයේ තියෙන කැම්පිටිල නිසා ඉතින් මේ පැවිද්දේ ඉන්න අපිට ඒකෙන් කරදර නැහැ. හැබැයි පැවිද්දොත් හොඟ දිනෙක ඒකෙන් කරදර වෙනවා. පැවිද්දොත් ඉන්නේ ගොඩ දෙන්නේ සිව්පස්යෙන් අපේ ණය නෙවෙයි. රාමසු කෙනෙක් දායකෙක් කියනකම කිවලු මේ රබර් කැල්ලක් මම අරන් දැම්ම. මේ රබර් රත්ත තමයි මට සිව්පස්යෙන් සපයන්නේ මේ තමයි මගේ දායකය කියලා. මට කිසිම දායකෙක් ඕනේ නැහැ. මගේ කාර්යයට පෙට්‍රල් ගන්නෙත් මේකෙන් ඩ්‍රයිවර් ගන්නෙත් මේකෙන් ඔක්කොම හම්බෙන්නේ මේකෙන්. ඉතින් මම පිරිත් කියන බඩ කියන්නේ යන්න ඕන කමන්නේ මේ දායකව ඉන්නවනේ. රටේ සදාකාලික හම්බ කරනවා. ඉතින් එක දෙය නැත්නම් අනකම් විතරයි. කිංචා භෝගයට යට වෙලා ඒක නිසා මාර්යා භික්ෂුන්ට කරදර කරලා දැඩිතන භවභෝග සම්පatti දුන්නට පස්සේ භික්ෂුනාංශලා ඔක්කොම වැටුණා. එතකොට තමයි බුදුජානක වහන්සේ මේ සමන්තපාසාදිකාවේ සඳහන් කරන්නේ ආසවට්ටානීය ධර්ම. භික්ෂුවක් පිරියෙන්න තියෙන ධර්ම හතරක් පෙන්වනවා. භව බෞසුත භාවයෙන් වැඩි වෙනකොට පිරියෙනවා. භවභෝග සම්පatti වලින් වැඩි වෙනකොට පිරියෙනවා. ලාභ සත්කාර වලින් වැඩි වෙනකොට පිරියෙනවා. ගෝල බාලේ වැඩි වෙනකොට පිරියෙනවා. ඉතින් අපි භික්ෂුවක් බලාපොරොත්තු වෙන හතරනේ. හොඳට බෞසුත වෙලා හොඳ ගෝල පිස්සක් ඇති කරන් චිර රාත්‍රඥ වෙලා ලාභ සත්කාර ලැබෙනවනම් ඔන්න પરම්පරාවටම හරි යනවා කියේ. හැබැයි ඒ භික්ෂුවට සත්‍ය නැති වෙනවා, මානකම නැති වෙනවා කියන එක අපි අත්මි අත්දකින්න යුගයේ හොඳටම පේන්න තියෙනවා. හම්බ කරපු ස්වාමීන් වහන්සේලා හරි මහන්සිලා හම්බ කළා තියෙන්නේ. ඒක නිසාම මරුන් කරනවා. ඒ නිසාම මේ අසහනෙටපත් වෙනවා. අපි ඊයේ මේ වෙලාවේ වෙනකොට හිටියේ අනුරාධපුර පූජා නගරේ. ඉතින් එතකොට ඉතින් නිලධාරීන් විස්තර කරනවා මේ පූජා නගරේ විකුණගෙන කාණ හැටි. ඒ හිතාගන්න බෑ. ඒ මේ ඒවත පැවිද්දෝ, ඒවත නගර සභාව, ඒවත සංස්කෘතික ත්‍රිකෝණය, ඒවතක් ලෝකෙන් ගත්ත ණය, මේ සංචාරක ව්‍යාපාරයට ගත්ත ණය. ඉතින් එක්කෙනෙක් ගසා කරනවා, එක්කෙනෙක් පියදම් කරනවා, දිනුවකුත් තියෙනවා. ගිහිල්ලා බලපුවාම පිරිසුදුකමකුත් තියෙනවා. වැඩක් යනවා. නමුත් මම මේ මනුස්සයන් අහගත්ත විස්තරේ ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම සෙල්ලමක් කියන්නේ මොනම විදියකට මේක වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න ගියොත් මේ මනුස්සකගේ බෙල්ල නැති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ අදිෂ්ඨාන ශක්තිය. චාචිමා බෝධිනාච කියලා කියන්නේ. එතනින් ගියාම රුවන්වැලිසෑය කියලා කියන්නේ. නමුත් අද ඒක වටේ හැතිලා තියෙන ඒ වලල්ල දිහා බලනකොට මේ අමුතු දෙයක් හිතෙනවා. භෝග සම්පත්‍ය වලට යට ඒ වගේම ඒ භෝග සම්පත්‍යත් යට වෙලා අධිකාරී ශක්තිය නැති ඇත්තෝ අර විදිහට කටයුතු කළත් විශාල ශද්ධාවක් තියෙන මිනිසුන්ගේ. ඊට පස්සේ මිනිසුත් වන්දනා කරනවා, පූජා පොය දවස් හරි එහෙම නෙවෙයි, භික්ෂුන් වහන්සේලා දකින්න වඳිනවා, ගරු කරනවා. ඉතින් ඒ නමුත් අර භික්ෂුවක් වශයෙන් වැඩිහිටි භික්ෂුවක් වශයෙන් මට තේරුණේ මේකේ එක එකනා බල නැහැටි මේ පූජා නගරයේ දිහා සද්ධාවන්තය බලන්නේ නැහැටි, ඒක බොල්මක්කාරකමට ලැබු එක බලන්නේ නැහැටි, සංස්කෘතික ත්‍රිකෝණය බලන්නේ නැහැටි, පාලක සභාව බලන්නේ නැහැටි, සංඝයා බලන්නේ නැහැටි බලපුවාම භෝග සම්පatti. ඒක අර බුද්ධජානසික අධිෂ්ඨාන ශක්තිය නිසා තාමත් මේ ශාසනයේ තියෙන තාක්කල් මේ නම ගෑවිච්ච තැන් වලටත් මිනිස්සු වඳිනවා. ඒ වැඳීම බිස්නස් එකක් කරගෙන අද වෙලා තියෙන දේ. ඒ නමුත් අපිට ආසයි තියෙනාට වඩා යන්න. තමත් ඒ යන්න ඕනකම තියෙනවා. ඊට පස්සේ වෙනසක් තේරෙනවා. නමුත් මේක මේ අර ආගමික ආගයන් ආධ්‍යාත්මික ආගයන් තියේදී බැලූ බැල්මටම භෝග සම්පත්තියට යටලා තියෙන හැටි. ඒ වුණත් මම කියනවා ආගමික ආගයන් වලත් යම් ප්‍රමාණයක වැඩිමක් පේන්න තියෙනවා. මේ මිනිස්සු උදේ ඉඳලා හැන්ද වෙනකම් කො පිරිසක් ජයනා කරනවා. නැත්නම් වැල්ලිටල්ල වාඩිලා භාවනා කරනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අර ව්‍යාපාරිකුත් යන ඒක භෝග සම්පත්තියක් වුණාට පිළිකුල් සහගතයි. ඒක හොඳට දකින්න පුළුවන් අද වතිකානුවට වෙලා තියෙන දෙයක්. ලෝකෙ තියෙන වැඩිම ධනවත්ම රට සල්ලි කියන එකේ කිලෝරක් නැහැ. කොහේ කෙරුවත් ආදායම් බද්දු පෙන්වන්න ඕනකමකුත් නැහැ, accounts පෙන්වන්න ඕනකමකුත් නැහැ. කොච්චරක් බූදල් තියෙනවද කියලා දන්නෙත් නැහැ. ඉතින් මේ වගේ දේවල් වෙනකොට ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ බුදුහාමුදුරුයි ඒ ආගමික නායකයෝ ගේ පිනට තමයි ඒ භෝග සම්පත්‍ති ලැබිච්ච අද කිසිම කෙනෙකුට සුදුසුකමක් නැහැ ඒ පාවිච්චි කරන්න. ඒ නිසා බොහොම ආතතියෙන් හම්බ කරලා ඒ මත ලැගලා පිටුකොඩි ලැගපු බල්ලෙක් වගේ මැරලා යනවා. ඉතින් ඒ වෙනුවට බණක් භාවනාවක් කරන්න සතියක් වඩන්න නිර්හංකාරකමකට අපි කියන්නේ අල්පේච්ඡතාවයකට කතා කරන්න අමාරුයි. හැබැයි අමාරුමත් නැතිලු සමහර ස්වාමීන් වහන්සේගේ තේරුම් ගන්න තියෙනවා කියලා. සමහර ගිහියොත් තේරුම් ගන්න තියෙනවා උදව් ආධාර කරන ගිහියෝ සංඝයාගේ නුගුණ පැත්ත කතා කරන්නේ. එයාට කරන්න පුළුවන් ටික කරගෙන යනවා. ඒක තමයි භෝග සම්පත්‍ය රසී ආෝග්‍ය සම්පත්‍ය. ඒකට හොඳම නිදර්ශනය තමයි කොරෝනා. ඒකට තියෙන කොරෝනා වලට තියෙන එකම බේද ආත්ම විශ්වාසය. අද ඒක තමයි කෑවේ. දැන් අවුරුදු දෙකක් වේගෙන එනවා. මම එතකොට ඕස්ට්‍රේලියාවේ ඉඳලා අපි එන වෙලාව උග්‍රම කොරෝනා වෙලාව අපි මොහොර දාගෙන ආවේ නැහැ. සිංගප්පූර් වෙනකොට සාමාන්‍ය ප්‍රමාණයක් එයාපෝට් එකේ දාන්නයි කියලා කිව්වා. ලංකාවට එනකොට හොඳටම උග්‍රයි. කිව්වේ මේක හැදුනොත් ළඟින් ගියොත් කොරෝනා ඇති කෙනෙක් මැරලා වැටෙනවා කියලා. තරම් බයක් ඇති කරා. ඇති කරලා දැන් වර්ග හතරක් පහු කරා. 1 2 3 4 කියාගෙන පුදුම බයකුත් තියෙනවා. බය විතරක් නෙවෙයි දත්ත තියෙනවා. දැන් මේ වෙනකොට චීනය වගේ විශාල පිරිසක් මැරෙනවා. විශාල පිරිසක් ආසාද වෙලා තියෙනවා. ජර්මනියෙත් තියෙනවා. එතනින් ගියාම ජපානයේ උනාත් තියෙනවා. ඇමරිකාවෙත් තියෙනවා. ඉතින් මේ තාක්ෂණයේ ඉහළම රටවල් මේ. ඕනෙම සෞඛ්‍ය සංරක්ෂණ විධිතියෙදි ඒගොල්ලොන්ට කොරෝනා තියෙන බය නිසා සමාජයෙන් ඈත් වෙලා ඉන්න ඕනේ කියපු සෝෂල් ඩිස්ටන්ස් නිසා සීදි නසා ගැනීම මුළු කොරෝනා කාලෙටම මාස 6-7කට දත්ත පෙන්නලා තියෙන කොරෝනා වලින් මරණ ප්‍රමාණයට වැඩි එක මාසික සීදි නසා ගන්න ප්‍රමාණය ජපානයේ. ඒ තරම්ම මේ ලෙඩේට බය. මේක හැදුනොත් ඉවරයි කිය. ඉතින් ආත්ම විශ්වාසයයි මේකට තියෙන සත්‍යයයි මේකට තියෙන කියලා හැම කෙනාම අන්තිමටම කියන ලයිස්ට්ුවේ තියෙනවා මේ කාරණා 13ක් විතර ලෙඩ නොවැදීමට ආත්ම විශ්වාසය අවශ්‍ය කරන්නේ කියලා. ඉතින් හැදුනත් ඒක ඇත්තර මහා ලොකු භයානක වෙන්නේ නැහැ. 100ට 1මාරක් 1.6ක් විතර ප්‍රමාණය මැරෙනවා. නමුත් ඒ පසුගිය දවස්වල පරිශන කරලා තියෙන්නේ අර 1.6 100ට 16ක් මැරෙන මට්ටමට අර වෛරස් එක භයානක කරන්න තමයි මේ පරීක්ෂා කරලා තියෙන්නේ. 100ට 2ට ප්‍රමාණයක මැරෙන ප්‍රමාණයේ 120 දක්වා වැඩි කර ගන්න ඕනලා තිබුණා. ලෝක ජනගහණයෙන් 6න් එකක් මැරෙන්න මේ වෛරස් එක පාවිච්චි කරනවා. ඕක තමයි පරිශන කරලා තියෙන්නේ. මම කියන්නේ මට අධිකාරී ශක්තියක් ඇතුව නෙවෙයි. මොකද මිනිස්සුන්ට බය වෙති වෙච්ච එක මම පුදුමාකාර මිනිස් ප්‍රමාණය මැරලා යනවා. හැබැයි ඒක උණී නෑ. ඇච්ච ප්‍රමාණය මැරුන්නේ නෑ. ඒක නිසා මේක තව ಜಾති එළියට එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද අවශ්‍ය කරලා තියෙන මිනිස්සුන්ට මේ බය ඇති කිරීම. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මේ නිකං කියපු අපිට නිකං කිව්වයි කියලා නිකං කියලා නෙමෙයි අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවායි කියනකොට කොටිම්ම සෝෂල් ඩිස්ටන්ස් පෙන්නවා. අතරත දෙන්න එපා. සමාජාචාර කරන්න තමන්ගේ වැඩ බලා ගන්න කියලා. මේ ජනගත වීමෙන් කුලයා කෙරේ ගණයා කෙරේ බැඳීමෙන් තමයි ඔය සංක්‍රමණික රෝග හැදෙන්නේ. දැන් තියෙනවා බෝ නොවෙන රෝග මාරාන්තික රෝග බර ගන්න රජයේ වෘත්තීන් කරන 100%ක්ම මාරාන්තික නොවෙන නෑ සංක්‍රමණික නොවෙන රෝග වලින් පෙළෙන ආතතිය නිසා. ඉතින් ඒකට තියෙන උත්තරේ වශයෙන් පෙන්නන්නේ ඉඳගෙන එහෙම නැත්නම් අපි කියමු සක්මන කියලා. ඒ සක්මන සඳහා මම යමක් කරන්නේ මගේ අනිච්ඡානුක පේශින් මාර්ගයෙන් අපි ඉඳගෙන ඉන්න කය නඩත්තු කරනවා. නැත්නම් ඇවිදීම සිද්ධ වෙනවා. මට හොඳට බලන්න පුළුවන් මේ මමය නැතුව මට ඉඳගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මමය නැතුව ඔය ඇවිදින. ආන්න එතෙන්ට ගියාට පස්සේ ඒ ඇති වෙන විවේකය ඒකට කියන්නේ රිලැක්සේෂන් රෙස්පොන්ස් කියලා කියනවා. ඒක ඇතික ඒක කතා කරලා තියෙන දැනට අවුරුදු මම හිතන්නේ 20කට විතර ඉස්සෙල්ලා අපේ තියෙන මේ නිදහස් වීමට නැත්නම් විවේක වීමට අපි දක්වන ප්‍රතිචාරය. ඒක පස්සේ පොඩි අදහස දිනු කරා අපි මුළු ශරීරෙම තියෙන ලෙඩ රෝග සුව කරන්නේ හිතේ ශක්තියෙන් කියලා. ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා. ඒ කියන්නේ බෙහෙතක් කියලා බොරුවට දෙන දේ වතුර විතරයි තියෙන්නේ. කැල්කම් පවුඩර් විතරයි තියෙන්නේ ලෙඩ සනීපෙට. ඒක පරීක්ෂණ වලින් කරලා පෙන්නලා තියෙනවා මුළු රෝගම ඔක්කොම ප්ලාසිබෝ. ප්ලාසිබෝ කියලා කියන්නේ නිකන් බෙහෙතක් කියලා නාමයට දෙන එකේ. ඉතින් ඒකෙදී ඒකයි සත්‍යයයි දෙක අතර පරීක්ෂණ කෙරිලා නැහැ. ඒකයි ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් අතර පරීක්ෂණ කෙරිලා තියෙනවා. ඒකයි විපස්සනාව අතර පරීක්ෂණ වෙලා නැහැ. මොකද අපිට කරන්න දෙයක් නැහැ බුදුහාමුදුරු කියපු නිසා අපි පිළිගන්න. නමුත් අද අපිට වෙලා තියෙන අපේ යුගයේදී නෑ මේ යමක් නොකර සිටීමෙන් සත්‍යමත් වීමෙන් ඔය ආරෝග්‍ය සම්පත්‍ය ලැබෙනවා කායකට පුදුමාකාර ප්‍රතිශක්තියක් ලැබෙනවා මේක බෝ වෙන දෙයක් සත්‍ය වැඩිීමෙන් මේක බෝ කරන්න පුළුවන් කියන එක. ඉතින් අපි පරිවේෂණ දෙකක් විතර කරවා කරගෙන යනවා මේ දවස්වල මේ කොරෝනායින් දෙ ඉස්සල සත්‍ය දැනගෙන හිටපු එකේ තියෙන වාසිය. මේක නොතිබුණා නම් අපි ඔය කියන මේ රෝග වලට යට වෙලා මැරලා යනවා. මං කියන්නේ අපි කරපු වැඩෙන් ජන විඥාණයට වෙනසක් ඇති උනායි කියලා. නමුත් සුළු පිරිසක් දැනගත්තා මේ සත්‍ය වැඩි වීම නිසා ලෙඩ රෝග නැති වෙනවා. දැන් ඒක ගිහිල්ලා තියෙනවා කොරෝනා වලට සඳහා නෙවෙයි පිළිකා සඳහා ඒ වගේම කුඩුද මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න සඳහා ඒ වගේම අර කියන විදිහට ළමාකාරී ළමා අපචාරෝට ලක්විච්චය සඳහා වාගේ සමාජයේ ඇතුළට ගිය පිළිකා මුල් බහින රෝග රාශියකට සත්‍ය උත්තරයක් කළා. ඒකෙදී වැදගත්ම සාධක අපිට ලැබෙන්නේ බුද්ධඝම කාලයෙන්ගේ නෙවෙයි. සම්ප්‍රදාන කුල සත්‍යවන්නාගේ නෙවෙයි. පළවෙනි වතාවට සත්‍ය කියන කාඳුනගත්ත කතෝලිකායගෙන් පිළිකා හැදිච්ච අයගෙන් කුඩු ගහපු අයගෙන් වෛශ්‍ය වෘත්ති කරපු අයගෙන් අපචාර වලට ලක්විච්ච අයගෙන් පේන්න පටන් ගන්න තියෙනවා. මේක ඕනම කෙනෙකුට බය නැතුව දෙන්න පුළුවන්. දුන්නාම ඒගොල්ලෝ කතා කරන අමුතු ආරෝග්‍යයක් ගැන. අපිට තිබුණු මේ தত্ত্ব නැති උනායි කියලා. ඒ අර මාතර හාමුදුරුවෝ කියනවා මේ මේ ගෑනු ළමේ තාම කුලවන්ත ධනවන්ත පවුලක දූෂණය තප්පෙලා. මාතර පැත්ත නිසා සමාජින් කොන් වෙලා. මේ හාමුදුරුවෝ අපේත් එක්ක වැඩ කරන සත්‍යපාසලේ හාමුදුරු කෙනෙක් අපෙන් කවුරුත් ගිහිල්ලා නැති වෙලාවේ මේ හාමුදුරුවෝ බණක් කියලා කිව්වා. බණක් කියලා කිව්වලු අපි මොන අපචාරවලට ලක් වෙලා වියසනවලට ලක් වෙලා හිටියත් සත්‍ය වඩන්න පුළුවන්. සත්‍ය ඒගොල්ලන්ව බාර ගන්නවා. හැම දෙයකම උත්තරේ මේක තියෙනවා කියලා. අර ළමයා ඇවිල්ලා හාමුදුරන්ට වැඳලා කිව්වලු මෙතෙක් වෙනකන් මාව දූෂණය වුණා. ඒක මගේ තරද්දක්. මං අද සත්‍ය වඩන්න පටන් ගන්නවා කියලා. ඒ දවසේ ඉඳලා ළමයට අර සම්පූර්ණ අර කුලවන්ත ධනවන්ත පවුලක උපදිච්ච ආඩ්‍ය බව ඇතුව දැන් සත්‍යයත් වඩන ගමන් මානසික අසහනයක් නැතුව අනුන්ට කියලා දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ තමන්ට ආරෝග්‍යයක් මනසින් නැටලා ඉන්න එක සම්පූර්ණයෙන් කොට ගන්න පුළුවන්. ඉතින් ඒක සඳහා බොරු අනවශ්‍ය මූලික සුදුසුකම් ඉල්ලන්න එපා කාගෙවත්. ඕනම අවේශනයකට පත්වෙච්ච කෙනෙකුට කිය තැකි අපි සමාකාර ඔයගොල්ලෝ බාර ගන්නවා. මම ඒකයි මේ කොවිඩ් ආන්තරංග වැඩේට ගැටු කරන්නේ. අර වයසට ගියායි දෙතෝම නද මහලු නිවාසවල වැඩේදී ඉතින් ඒකේ පේන සිර ඉමන්සෙට හැලමිටි අරගෙනවත් නැගිටින්න බෑ වෙවුලනවා. නමුත් ඒ වෙලාවක විනාඩි 5ක් 10ක් සක්මනක් කර ගන්න පුළුවන් වුණා කියලා මැරෙන්න ඉස්සෙල්ලා ඒ ගැන ආය කතා කරන්න දෙයක් නැහැ. අපි සාමාන්‍යයෙන් මහලු නිවාසයේ කියන දීමාපියෝ දකින්න දරුවන්ටත් බලිනවනේ. මේ පරහැත්ත අම්මට තාත්තට සලකන්නේ ගිහිලා දානවයි කියලා. නමුත් ලංකාවේ සෑහෙන ඒ වගේ සේවයක් වෙනවා පිටරටවල වගේ ගසා කෑමක් වෙන්නේ නැහැ. නමුත් ඒ මිනිස්සුන්ගේ වෙලාවේ හම්බෙන දේ කොන් වෙලා ඉන්න දරුවෝ වන්දලා දරුවෝ හදලා ඔක්කොම කරලා කොන් වෙලා ඉන්න කෙනෙකුට අපිට මේ සත්‍ය දෙන්න පුළුවන් වගේ කියනකොට ඉතින් පුදුම ආරෝග්‍යයක් එනවනේ. එතකොට අපි දැනුයි මේ ධර්මයක් කියන එක දන්නේ. දැනුයි ආගමක් කියන එක දන්නේ නැත්තම් ඉවරයිනේ. නැත්තම් ওই විදිහටම මැරිලා දෙමාපියන් දරුවන්ට වාසාප කර කර ඉඳලා ඔය කෙනෙක්වත් ගෙදර ගිහිටියා වගේ සැපේ නෙවෙයි ඉන්නේ. මොන කියන දෙයක්ද කියලා. නෑ. කොහමරි මම ඉසුතිවන්ත වෙනවා. ඒ ෆොටෝ මම දකින්න දකින්න වෙලාවේ මම දැනගන්නවා අනේ මට කවද කොයිදාල් ගිහිල්ලා එකට උදව් කරන්න පුළුවන්ද කියලා. මම මේ ජීවිතේ මම මෙච්චර සන්තෝෂෙන් ඉන්නේ අප්පච්චිට ඥානාරාම ස්වාමීන් වහන්සේයි ධම්මනිසන්ති ආමිට උපස්ථාන කරපු නිසා. කේමනන්ද සුරංජිත්ත් උන් උපස්ථාන කරා. නමුත් ඒ වෙනකොට මම ටිකක් ඒක එක්ස්පර්ට් වෙලා මම ඉගෙන ගත්තේ අප්පච්චිගෙන්. ඊටසි ඥානාරාම සුරංජිත්ගෙන් ගෞරව සම්ප්‍රයුක්ත. පස්සේ මම ටෙස්ට් එක සමත් වුණේ ඥාන මේ මේ ධම්මනිසන්ති ආමතුරන්ගේ විශ්වාසනේ හදපු ආමතුරන්ගේ. ඒකට මට තේරුම් අරගත්තා මගේ ආරෝග්‍ය ගැන මට බය වෙන දෙයක් නැහැ කියලා. අම්මා ඉන්නකම කිව්වේ උඹට බය වෙන දෙයක් නැහැ අපච්චි වරන් දීලා තිනවා උඹනම් පුතේ කවදාකවත් ලෙඩක් වෙන්නේ නැහැ කියලා. ඒ හයිය තියෙනවා මගේ හිතේ. ඒ නිසා ඒ ආරෝග්‍ය එන්නේ ආරෝග්‍ය අපිට ලැබිලා තියෙන එක මේ අද දින සංඝයා ළඩ වෙලා ඉන්න ප්‍රමාණය දිහා බලනකොට ඒ සංඝයා තව එක්කිනකට සත්‍ය කියලා දෙන්න කැමති නැහැ. ඒගොල්ලන්ට මං හිතන්නේ ගොඩ එන්න පුළුවන්කමක් තියෙයි කියලා. තමන් කරලා මදි තව එක්කිනකට කියලා දෙන්න. මෙන්න මේකයි ඔකට කිසිම අරමේ අවශ්‍ය කරන්නේ තමන් නිකන් වාඩි වෙලා ඉන්නේ කියලා බලන්න. එතකොට එන ගැම්ම එන තෙද මෙතකයි කියලා නෑ. ඉතින් මං ඒකයි කියන්නේ අපේ මේ සතිපාසල භික්ෂුවට පිළිවෙලක් නෙවෙයි. නමුත් මේ භික්ෂුන් වහන්සේ නමක් ඒක අපි කාට හරි කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. තමනුත් සතිමත් වෙන ගමන් ඔය කොහොම කරන්නද ඕනවා කරුවක් කමන්නේ. බෝධි පූජා තිබ්බත් කමක් නෑ, මාළු මැරුවත් කමක් නෑ. මොන කරන බිස්නස් එක කරපු දාවයි සති වඩන්න කියලා පුදුම මේ ආරෝග්‍ය සම්පත්තියක් තියෙනවා. මම එදා ගියා බිඳුනව භික්ෂුණී ආරාමයට. ඇවිල්ලා හිටියා දුර බැහැර ඉඳලා භික්ෂුණීන් වහන්සේලා. පස්සේ ඒ කට්ටියට අක්‍ර තුනක පූජාවක් වුණා ඉඩමක්. මම කෝ ඕගොල්ලෝ බාර ගන්නවා නම් මම ඉඩම බාර ගන්නම් මේ කරගෙන යන්න. ඊට පස්සේ මම කෝ මේ මෑණියෝරින් කීන කී දෙනාද අඩු ගානේ මේ සති මේ මේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලෝ හැමදාම ලෙඩ නැගිටින්න එක්කෙනෙක් ඕනේ, ඉඳවන්න තව කෙනෙක් ඕනේ, ඒ කකුල උස්සන්න තව කෙනෙක් ඕනේ, මේ කකුල උස්සන්න තව කෙනෙක් ඕනේ. අමු කෙප්ප වාත තියෙනවා. භාවනා කරපියව කරලා ගාමට කියලා දීපියව. ඊට පස්සේ කෝ දැන් 8 දිනක් ඉන්නයි කියලා මේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මම කෝ මම කිසිසේත්ම සලකන්නේ මං ආසයි භික්ෂුණී නාසලා මේ නාසලා ඇඟිලා එනවාට කාට උදව් කරන්නේ? උදව් කරන කේ ලාභේ මොකද්ද? පුතුම ආරෝග්‍යයක් ලැබෙන. ඒ නිසා මම සම්භාහණය කරනවා. මට සම්භාහණය ලැබෙනවා. මම දන්නවා ඒක කරනකොටම කරන එකට ගුණයක් තියෙනවා සම්භාහණය ලැබෙන එකට වැඩි. ඒකෙන් තමයි අර ශරීර අතර අපේ සම්බන්ධතාවය තියෙන්නේ. ඉස්සර ඉඳලම ආගන්තුක සත්කාරය කියලා කරන්නේ ආපුවම කොහොම මේ උණු වතුරෙන් ඇල්ල වතුරෙන් තවල ප්‍රස්ථාන කර. ඒකත් එක විදිහක මෛත්‍රී කාය කර්මයක්. ඉතින් ඒ විදිහට එකිනෙකා උපස්ථාන කරනවා නම් මේ දොස්තරලා පිටිපස්සේ යන්නේ. මේ බෙහෙත් ගිල්ලින මගුල. මේ ඔපරේෂන් නැතුව නම් බෑ. ජීවක තමයි ඌ අඳුල්ලා දුන්නේ. නැතුව බෑ. නමුත් මේ තරම් වාල් වෙන්න ඕන කමක් නැහැ. එතකොට මේ ලැබෙන ආරෝග්‍ය සම්පත්තිය අපි මහානකමනට සතියට පාවිච්චි කරනවා නම් මම හිතන්නේ පුදුම ආදර්ශයක් දෙන්න පුළුවන් මේ කියලා. මොකද පැරණි සිංහල ගාව ලෙඩ තිබිලා නැහැ. ඒක රොබර්ට් නොක්ස් කියලා තියෙනවා, පිලිටියස් කියලා තියෙනවා. සිංහල ගාව ලෙඩු නැහැ. ඉන්න කට්ටිය බොහොම ආරෝග්‍ය සම්පන්නයි. මොකද මේ ඒ දිනදා දර ටික අරගෙන කන්දෙ නගින්න ඕනේ, වතුර ටික ගේන්න පල්ලෙහාට යන්න ඕනේ. දර ලිප පත්තු කරගෙන කුබුරු ගොවිතැන් කරගෙන ඉන්නවා. කිසිම භෝග සම්පත්තියක් නැහැ. එදා වේල ටුවස් තමයි. එදා වේල ටුවස් එදා හො කරගත්තා දිව්වා. දැන් නැනේ. වස්තු භෝග බණ්ඩ මේ මොකේ බැංකුවේ තියෙනවා. ඔන්න ඩොලර එක බැහැපු ගමන් ඔන්න වස්තු භෝග ඔක්කොම බිමිනු වැට. මොනවාක්වත් ඇති වැඩක් නැහැ. ඉන්ටර්ස්ට් රේට් එක වහිනවා බින්දුවට. තල්ලි දැමීමට වැඩක් නැහැ. ඉස්සර වගේ එහෙම කරන්න බෑ. ආන්නේ වගේ වෙන්න හේතුව අර අතින් අත හිලුවත් අටෝල්ලන්න පුළුවන් කියන කතාව නැහැ. ඉතින් භික්ෂුන් වහන්සේලාට ඒක අදාළ නැහැ. නමුත් හැම තන නිරෝගී සම්පන්න භික්ෂුවක්ම පුතුම විජේට මහන්සිලා තියෙනවා. ලොකුසාංශ කිව්වේ නිකන් ඉන්න එපා. යකයි කම්මල වෙනවා මේක. මොකක් හරි හිත යොදවලා තියන්න. ඒක තමන්ට ලෝක කර්මාන්තකේ හිත යොදවලා තියන්න කියලා. ලොකුසාංශ එහෙම කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මේ හරියට කියලා දුන්නයි අපේ යටාමිට වයසයිනේ. ඒ ආරෝග්‍ය සම්පත්තිය ඇති කරගන්න එක ආරෝග්‍ය සම්පත්තිය ලොකුසාංශයට සතුට වෙන්න පුළුවන්. අනුගාණක් වෙනකන් ජීවත් වුණා. අනික් කටට වෙලා තියෙන මේ කුසීතකම බුබ්බඩකම ආරෝග්‍ය සම්පත්තිය කියලා කියන්නේ වීර්යන දෙක. ඊට පස්සේ අපි යන්නේ සීලෙට. ඒකෙදි කියන්න තියෙන්නේ සීලයක් තියෙනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ එක තැනක කය තියාගෙන පුළුවන් නම් තමයි. සීල සම්පත්තිය හරියද නැද්ද කියලා බලන්න පුළුවන් වෙන්නේ සමාධි ශික්ෂාට පෙළඹීමෙන්. සීලේ කොච්චර තිබ්බත් සමාධියට පෙළඹෙන්නේ නැත්නම් අපිට පරීක්ෂා කරගන්න විදියක් නැහැ. සමාධියට පෙළඹෙනකොට ඒක හරි ගියා නම් අය සීලෙගෙන අඬන්න ඉන්න එපා. සමාධිය වඩන ජීවන රටාවක් හදාගන්න ඉබේම සීලය හැදෙනවා. දැන් වෙලා තියෙන්නේ අනුන්ගේ සීලේ කැඩීම තමන්ට කරදරයක් කරගන්න. ඒකට හේතුව මේ සීලේ පරීක්ෂා කරන ක්‍රමේ දන්නේ නැහැ. සීල ශික්ෂා සමාධි සීල සම්භාවිතෝති සමාධි මහප්පල ආවති මහානිසංසා කියන එක පරිනිර්වාණ සූත්‍රයේ පරිච්ඡේදයක් පාස බුදුරජාන්සේ දේශනා කළා. සීල පරිභාවිතෝ සමාධි මහප්පලා හොති මහානිසංසා. සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලා හොති මහානිසංසා. හැම පරිච්ඡේදයකම කියලා තියෙනවා මහන්නේ මේ අතන මෙතන දේවාලවල කොළ වල ගිහිල්ලා පුතු කර කර බලන්න එපා. සමාධියේ ඵලයන් සක්මනට ඵලයන් හරි ගියා නම් සීලේ. එහෙම නැත්තම් ඒක හරියන්නේ මොකද්ද කරන්න ඕනේ? ඒක තමයි සීල ශික්ෂාව කියන්නේ. ඒ නිසා මම කියනවා සිල්වන්ත වෙන්න බැරි නම් ඔක්කොටම බෑ. සිල්වතුන් අතර ජීවත්වෙල්ල වැඩ කරන විදිහක් එක ජීවත්වෙල්ල ඒකට ඉබේම හැදෙනවා. මම ඒකයි මේ පොඩි උන්ට මේ පරිසරේ දෙන්න හරි කැමති. උන් හිතුවක් අරගම් කරනවා. ඒක වෙනම දෙයක් නම උතර සිල්වත් පිටසක් දකින්නවනේ. උන් මේ භාවනා කරද්දී බහලේ උඩින් බලලා යන්නේ භාවනා තාලා. කෑ ගන්න කෑ ගැහිල්ල. හොඳ නෑ. නමුත් ඒ උනට පේනවනේ මේ අනික් කටේ භාවනා කරනවා කියල. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ වැඩ කරන්න ඕනේ නෑ. වැඩගෙන පිටසක් එක්ක ඉන්නේ කියලා. අන්තිමට මම කතාව නැවත කරන්නේ මේ දිට්ඨිය පිළිබඳ කතාවෙන්. අද මේ බෞද්ධයට වෙලා තියෙන දෘෂ්ටියේ හානිය. බෞද්ධයි කියලා හිතාගෙන මේ කටයුතු කරන වෙලාවේදී අද කතා කරනව ඇහෙනවද?
ඇහෙනවා ස්වාමීන් වහන්ස.
අපිට පාවර් කට් එකක් ගියා. ඒක නිසා මේ රිසියුම් කරන්න වුණා. මම මේ කිව්වේ දෘෂ්ටිය සම්බන්ධයෙන්. මේ සතිපාසලේදී මම දැම්මා පාද හතරක සමීකරණයක්. බුද්ධ ආගම කියනවනම් භාවනාව. භාවනාති බුද්ධාම කියන්නේ හිසසුම් මලකදා. භාවනා කියනවනම් විපස්සනාව. විපස්සනාති භාවනා කියලා කියන්නේ පූර්ව බුද්ධ සාසනය. බුදුහාමුදුරගේ පස්සේ සාසනය නෙවෙයි. විපස්සනා කියලා කියන්නේ සතිය. ඉතින් ඒක හරිම සරල රේඛාවක්. ඉතින් උඹ දෙන්නේ කැමති නැහැ මුළු බුද්ධ ආගමේ සත්‍යයට අඩු කරනවාට. නමුත් ඒක දෙනකොට මට පේන දෘෂ්ටීන් බලපාන හැටි. බෞද්ධයෝ අපිට ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ කියන බුද්ධ සත්‍යයක් බුදුහාමුදුරෝ දේශනා කළා නෑ. මේ ඔබ වහන්සේ මේ පිටරටින් ගත්ත ණයට ගත්ත සත්‍යයක් කතා කරන්නේ ඕක නෙමෙයි තියෙන්නේ. අබෞද්ධයෝ කියනවා මේ කරන්න හදන්නේ හිමීට අපේ දරුවෝ බුද්ධහමට හරවා ගන්න හදනවා කියලා. ඒ දෙකම තියෙද්දි ඒගොල්ලන්ට මේ දරුවෙක් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් සෞඛ්‍ය සම්පන්න වෙනවා දකින්නේ නෑ. ඒ නිසා ඒගොල්ලන්ගේ මේ දෘෂ්ටි නිසා පුදුමාකාර විදිහට මට ඉස්සලා කීප දෙනෙක් මේ සත්‍යපාඨවල නැත්තම් සත්‍ය උගන්නන්න උත්සාහ කරා. මම ස්ටඩි කරා සම්පූර්ණයෙන් බෝකට පෙන ප්‍රතිමත්‍යගේ ප්‍රයත්නේ. ඊට පස්සේ මම බැලුවා ඔය මේ ඔය පිච්චමල් පූජාව කරන ආමතුරෝ මුළු රේඩියෝ එකේම බණ කියලා උත්සාහ කරා සදාචාරය උගන්නන්න. හරි ගියේ නෑ දෙන්නේ ගහනවා. පුදුම ගහිල්ලක් ගහනවා. ඉතින් බෝකට පෙන ප්‍රතිමත්‍ය කියන්නේ ඇත්තටම සෑහෙන්න විභාග අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශ සමිතියේ ලේකම් සභාපති වෙලා කේන්ද්‍රීය ස්කෝතකෝත ප්‍රින්සිපල් වෙලා ගාක් මහන්සි වෙච්ච කෙනෙක්. මුළු අධ්‍යාපන මේ අපිට වැඩි අධ්‍යාපන දෙපාර්තමේන්තු පිළිගත්තා භාවනා ගුරු රහඳන නිල්ලම් භාවනා මධ්‍යස්ථානයේ කඳුබඩයි උගන්වන්න පටන් ගත්තා. දෙන්නේ ගෙනියන්න දෙන්නේ. ඒ මොකද මේ දිට්ඨිය නිසා. ඉතින් මට හරි පුදුමයක් තියෙනවා මේ වෙනකන් අපි මේ යන කමනේදී සතිපාසලට ගහපු නැති එක. ඒ මොකද අපි දැනගෙන යන්න ඕනේ අපි දිට්ඨිය වලට හැප්පෙන්නේ යන නරකයි. අපි කියන්න ඕනේ එනකෙන ආදේ කවුරක්වත් මේ රාජකාරි වශයෙන් මේකට එන්න ඕන කමක් නැහැ. මේ මට පේනවා සත්‍යපාසලේ ඉන්න අයගේ තියෙන දික්ටි ටික. ඒක තමයි ජෝක් එක. මේ අපි අණ්ඩා දන්නේ මේක දික්ටි නැතුව අපි යන් කියන්නේ. මං කියන්නේ මම 100%ක් හරි කියලා. නමුත් මං ගොඩාක් ඉගෙන ගත්තා මේ අවුරුදු 5 ඇතුළත මේ සත්‍යපාසල ඇතුළේ ඉන්න අයගේ තියෙන දෘෂ්ටි නිසා ඒව ගහලා හදන්න පුළුවන්. මට අධිකාරී ශක්තියක් තියෙනවා. මට ඊශ්වර ගතියක් තියෙනවා. මං ගන්න ඉගොල්ල කියන්නේ අයියෝ අපිට ගහන්නේ කියලා. ඉතින් කාට ගහන්නේ? මගේ උන්ට ගහන්නේ නැතුව මං කාට ගහන්නේ? එතකොට පේනවා දෘෂ්ටි බලපාන ඇත්ත. ඉතින් බුදුරජාණන්සේ මේ දෘෂ්ටි ජාලය නැති කරන්නේ ලෝකේ පහළ වුණේ. දැන් මේ රක්මජාල සූත්‍රයේ කියනවා මම උඹලට මේ සීලිය උගන්වන්න ආව නෙවෙයි, සමාධිය උගන්වන්න ආව නෙවෙයි, මුළු ලෝකෙම දෘෂ්ටි ජාලයක්. අන්නේ දෘෂ්ටි ජාලයෙන් ගලවලා දාන්නයි මං ආවේ. ඉතින් ඒකෙදී මෙතෙක් පැවිද්දෙක් වශයෙන්, ථේරවාදී වශයෙන්, විපස්සනා වශයෙන් බලපු මම සතිය පැත්තෙන් බලන්න ගියාම මට පේනවා කීයෙන් කී දෙනාද මේක මේ එන අලුතෙන් එන දේවල් ප්‍රශ්න කරගන්න නැතුව Taman හිටපු තත්ත්වෙන් දිනුවට යන්න උත්සාහ කරන්නේ. හැම කෙනාටම ලැබෙන හැම දෙයක්ම වලියක් අද ගන්නවානේ. මොකකින් හරි වලියක් අද ගන්න. ඒකයි මම අර ඉස්සලාම කිව්වේ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් ගන්න එපා. පිටතට නඩු ඇතුළට ගන්න එපා. ඇතුළට නඩු පිටතට දෙන්න එපා. කියලා ලොකු සංසතිය කියලා තියෙන්නේ. මේ භාවනා කරනකොට අපිට හරියට කරදර එනවා එකක්වත් ගන්න එපා. ඊට ඉස්සෙල්ලා හිටපු තත්ත්වයට යන්න පුළුවන් නේ. ඕනම වෙලාවක යන්න පුළුවන් නේ. හුස්මට ඇවිදින එකට ඒක අපෙන් නැති කරන්න කවුරුත් නැහැ නේ. ඉතින් මොකටේ මේ අහක යන කුණු කන්දල් වෙනුවෙන් මේ වෙලාව නාස්ති කරන්නේ? ඊට ඒක හකච්චාවට ගන්න එක දෝෂයක් නැහැ. හැබැයි ඒක පරිේෂණ මට්ටමේ. දෙමියගේ ධර්ම සාකච්ඡා මට්ටමේ හිත නරක කරගන්නේ. හිත නරක කරගත්තත් කමන්නේ තාවකාලිකව. සතියෙන් ඒකට උත්තර දීගෙන යනවනම් ඒ ප්‍රශ්නේ එන්නේ අපිට තේරෙනවා. මේ සතිය ලීස් ෆ්‍රික්ෂනල් පාත් කියලා කියන්නේ. එහෙම නැත්නම් කම්ෆර්ට් සෝන් කියලා කියන්නේ. ඒක මම දන්නේ කොහොමද සිංහලින් කියන්නේ කියලා. බාධා විරහිත මැද මාර්ගය. ඒක හරීම සුවදායක සානශීලී එහෙම නැත්නම් ආතතියෙන් තොර තත්ත්වයක් තියෙන සතිය. සතිය නැති කට්ටිය මේ සතිපාසල නිසා ආතතිය අරගෙන. කරන වැඩවලුමුත් ආතතිය අරගෙන. ඒක තමයි මම ආහාරයට ගන්න හැමදාම. ගිය හැමතැනකදීම කවුරු හරි මේ සතිපාසලේ ප්‍රශ්න ඇති කරගෙන යනවනම් හොඳට බලනවා දෘෂ්ටි වණ කරගෙන තියෙන හැටි. ඒකට කියලා දෙන්නත් බෑ. මොකද දෘෂ්ටි වැරදිච්චාම යමරු කියලා දෙන්න. නමුත් අපි ජීවත් වෙනනේ දැන් මේ ඉදිරියට යනකොට අපිට අපේ දෘෂ්ටින් වල තියෙන වැරදි අපේම සබ්‍රක්‍මචාරින් මහන්සලා නිසා දැනගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙම දෘෂ්ටි වලින් නරකක් නැතුව සම්පත්තියක් වෙන හැටි. ඒකට ධම්මික හැමදෙකේ අද්දිත්‍ය විතරයි සම්මා දිට්ඨිය කියන්නේ. දිට්ඨිය තියෙන හැම එකක්ම මිත්‍යා දෘෂ්ටි. දෘෂ්ටියක් නැත්තම් සම්මා දිට්ඨිය. ඒ නිසා දිට්ඨි චානුපගම ශීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේත නෙහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේති. දිට්ඨිං චානුපගම්. මොනම දිට්ඨි කරත් යන්න එපා. දිට්ඨිං චානුපගම ශීලවා දර්ශනයක් තියාගන්න මොනම දෙයකට හරි ඇලුනොත් අහුවෙන කිසිම දෙයකට හා හු කියන්න යන්න එපා. කිසිම දෙයකට බැඳෙන්න එපා. ඊශ්වරව ගතකරන දිට්ඨියකට වැටෙන්නේ නැතුව. ඒක තේරෙන්නේ ක්‍රියාශක්තියේදී විතරයි. මෛත්‍රී කාය කර්මයේදී මනෝ කර්මයේදී අහුවෙන්නේ නැහැ. මෛත්‍රී ක්‍රියා කාය මේ වචි කර්මයේදී මනෝ කර්මයේදී අවෙන කාය කර්මයට යනකොට පේනවා මේ මනස දිට්ඨිගත වෙලා තියෙන හැටි. මේ නිසා කොකයි ගිලෙන්න ඕනේ මේ සුදු කොකාද කන කොකාද කියලා බලන්න. ඒ නිසා ඒ දිට්ඨිය පිළිබඳව තමයි අපි සතිපාසලේ ඉන්න කට්ටිය වශයෙන් ගත්තොත් එකිනෙකාට කණ්ණාඩියක් වෙලා මේක දැක බලා ගන්න ඕනේ. ඉතින් ඒ ටික කියමනේ මම ගත්ත කාලේ මම නතර කරනවා. මං හිතන්නේ මම විනාඩි 30කට වැඩි කාලයක් කරන් තියෙනවා. ඉතින් ඒ නිසා මං සාකච්ඡාව විවෘත කරනවා කාටත් අදහස් එලි කරන්න කවුරු හරි කැමති නම් මේක පිළිබඳව සාකච්ඡාට සම්බන්ධයෙන් මම සාදර වෙනවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ පැත්තෙන් ලිඛිත වාර්තා 9ක් ලැබී තිනවා ස්වාමීන් වහන්ස.
හොඳයි.
ඇහුන්නේ ස්වාමීන් වහන්ස කියපු දේ?
කියවන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස, අවසරයි. පළවෙනි වාර්තාව ගරු කටයුතු ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි. සතිමත් සක්මන. අද දින අටවක පොහෝ දිනයක් බැවින් අටසිල් සමාදන් වී සතිමත් සක්මන ආරම්භ කෙරුවෙමි. පියවර 42කි. සිත පාද වෙත යොමු කර බැලුවෙමි. කය ඉදිරියට ගෙන යාම සඳහා පාදවල ක්‍රියාකාරීත්වය කෙසේ සිදුවන්නේ දැයි මෙනෙහි කළ හැකි විය. මුළු කයම ක්‍රියාවලියට සම්බන්ධ වේ. යටිපතුලට දැනෙන තද සිනිඳු බව පටවි ලක්ෂණය ලෙසත් පොළවට ස්පර්ශ වෙන හා නොවන තැන් පැහැදිලිව මෙනෙහි කළ හැකි විය. සිත වහාම ශබ්දයක් වෙත යොමු විය. කෙලවර දක්වා මෙනෙහි කිරීම කළෙමි. මනාප අමනාප නැත. ශබ්දයේ ඇසීමත් ගමන් කිරීමත් යන දෙකම එකවර සිදුවිය. ද්වතාවයක් ප්‍රකාශ වේ. එනම් ඉන්ද්‍රිය දෙකක් ක්‍රියාත්මක වේ. තුන්වන අවස්ථාවේ කය ඉබේම සිදුවන ගමනක යෙදේ. කය පාලනයකින් තොරව ගමන් කරයි. පරතෝ සංකල්පයෙන් බලා සිටියෙමි. කය පසකට තල්ලුවී යයි. මදක් වෙලා නැවතී සිට එකඟ වූ සිතින් පරයන්කයට වාඩි වූයෙමි. සක්මන සඳහා ගත වූ කාලය පැය එකකි. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තාව.
සක්මන සඳහා මුළු කයම සම්බන්ධ වෙනවා කිව්වට මුළු කයෙන් 1%ට අඩු ප්‍රමාණයක් වගේ තමයි සම්බන්ධ වෙන්නේ. මුලදී නම් ඇත්තටම ඉතින් මුළු කයම සක්මන් කරනවා. ටික වෙලා ගියාම හිමීට සක්මන විසින් කරගන්නවා. මට තියෙන පරතෝ සංකල්පය තමයි. මම ඇවිදිනවා මට පේන්නේ. ඒ නිසා 100ක් තිබුණ එක සහභාගීත්වය නැත්නම් අනිච්ඡානුක පේශින්ගෙන් ඉච්ඡානුක පේශින්ගේ සම්බන්ධතාවය අඩු වෙනවනම් සක්මන දියුණු වෙනවා. ඉතින් හුඟ දෙනෙක් හිතන්නේ එහෙම වෙනකොට සත්‍ය කැඩලයි කියලා. සමාධිය කැඩලයි කියලා. නමුත් වෙන්නේ එහෙම නෙවෙයි. මම සක්මන් කරනවා නෙවෙයි සක්මන් කරන දියා මම බලන්නේ. ඒක නිකන් ගාලුපාරේ අයිනේ සඳල් තලාව කියනගෙන ගාලුපාරේ යන වාහන දියා බලන්නේ. එහෙට යනවා වාහන මෙහෙට යනවා වේගෙන් යනවා මේ පැත්තට වේගෙන් යනවා මේ පැත්තට වේගෙන් යනවා කොහේ යනවද මන් දන්නේ. ඒ වගේ තමයි අපි තැඟ හිතවිලි වචන එහෙදුනා මෙහෙදුනා හොඳට බලන්න ඉන්න පුළුවන්. එතකොට තමයි ඔය රිලැක්සේෂන් රෙස්පොන්ස් එක එන්නේ. තමන් කරන දේ වෙනුවට ඉබේ කරන දේ නැත්තම් සක්මණ ඉබේ වෙනවා හොඳට බලනකොට ඒක දිහා බලන ඉන්න කෙනාගේ හිතත් නිවෙනවා. අර કૃතිමව කරන එකෙන් තමයි පටන් ගන්න. ඒක 100%ක් නම් කවදාවත් යන්නේ නැහැ. මොකද බොහෝ විට කරනවා. ඒ කරන දේ බලාගෙන සක්මණ හොඳ නම් වෙලාව හොඳ නම් වතුර ති බහක් මුත්‍රා බරක් එමෙ නැත්තම් ඔය ටිකක් වෙලා කරන්න පුළුවන්. ඉබේ සක්මණ යනවා. ඒක සමත එක්කන අගේ කරන්නේ විපස්සනා කරන එක නේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඕක තමයි. තමන්ගේ පුරුදු වෙලාවේ පුරුදු සක්මනේ පුරුදු වේගයෙන් එහේ සක්මන් කරනවා. එතකොට ඇඟ විවේක වෙන්න පටන් ගන්නවා. අන්නේ විවේක වීමට අනුග්‍රහ කරන්න අපි දන්නේ. අපි මේ ශරීරයට වද දීමක් කරන්නේ. ඉතින් දොස් කියන්න බෑ මොකද මුලින් වද දෙන එක තමයි කවුරුත් කරන්නේ. මොකද අන්තිමට හිමිටෙමිටෙමිටෙක ස්වයංක්‍රීය මට්ටමට එනවා. අපි දන්නවා ඉස්සෙල්ලා හදපු කාර් ඒ වගේ ක්‍රියාකාරකම් එක බලනකොට අද ඩ්‍රයිවර් කෙනෙක් නැති කාර් එකක් යන්න පුළුවන් තරමට ඇවිල්ලා තියෙනවා. ගුවන් යානාවක් මුළු ගමනෙන් 80 ගානකට වැඩි යන්න පුළුවන් ගුවන් යානාවක් නැතුව. සම්පූර්ණ ඕටෝ පයිලට්ින් යන්න පුළුවන්. කෝච්චි හදලා තියෙනවා chimpanzee යන්න පුළුවන්. ගෙනියන්න පුළුවන්. ඉතින් අන්නේ වගේ ඉස්සලා හටනකොට කෝච්චියක් එහෙම ඉතලා නෙවෙයි හැදුවේ. නමුත් අන්තිමට යන්න මේක තාක්ෂණීයව හැදෙනවා. ඒ වගේ අපේ ශරීරයේ තියෙන ලේ ගමන් කිරීම, දත් වැවෙනවා, පිල්ලම් ගැහෙනවා, ආහාර දිරවනව ඔක්කොම ස්වයංක්‍රීයව යන්නේ අවුරුදු කෙල කෝටි ගණනක පුනරුත්පත්තියක් එහෙම නැත්නම් පරිණාමයක් සිද්ධ වෙලා. අපි කරන්නේ මේ ඇට සැකිල්ලට සම්බන්ධ මාස්පිඩු ටිකට විතරයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ. ඒකයි මේ අතපය නඩියන්නේ. රියැක්ෂන් රෙස්පොන්ස් කියලා කියන්නේ ඒකේ වැඩි ටිකක් එහෙම වෙන්නයි. ආහාර දිරවීම අපි දඟලන දෙයක් නෙවෙයිනේ. ඇස්පිල්ලම් ගන්න එක දඟලන දෙයක් නෙවෙයිනේ. ලී ගමන් කරන එක අපි දඟලන දෙයක් නෙවෙයිනේ. ඒ වාගේ චක්මණක් පටන් ගන්නකොට 100%ක් නෑ. ඒක එහෙම මේ යන්න දුන්නොත් ආන්න එතකොට තමයි අපේ අර රිලැක්සේෂන් එක එහෙම නැත්නම් ඇඟ නිදහස් වීම වෙන්නේ. ඊට පස්සේ ඉඳගත්තට පස්සේ අර ටිකක් නැතුව යනවා. ඇවිදින එකක් නෑ. ඇවිදින දේ යනවා හිත මෙහෙවීමක් නෑ. යමක් නොකර නිකන් ඉඳීම. ඇත්තටම සක්මණෙන් පස්සේ පරියංගයටත් පුළුවන්, පරියංගෙන් පස්සේ සක්මණටත් පුළුවන්. මම මේ විස්තර කරන්නේ සක්මණෙන් පස්සේ පරියංගයට ගියාම චේතනාපූර්වක යමක් අඩුම ප්‍රමාණයක් කර කර හිටපු එකන. නැත්තම් මම මෙහෙම කියන්නකෝ පටන් ගන්නකොට සක්මණ චේතනාපූර්වක කරනවා. අන්තිමට සක්මණ ඉබේම වෙන තැනට ගියාට පස්සේ වාඩි වුණාම චේතනා විරහිතව නැත්තම් අනිච්ඡානක පේශින්ගෙන් යෙනදී වෙnderලා ඉච්ඡානක පේශින් නතර කෙරුවොත් අන්න සුවසේවා වෙනවා. එතෙන් තමයි ආරෝග්‍ය තියෙන්නේ. එතන තමයි කෙනෙක් ලෙඩ සුව කරන ශක්තිය තියෙන විශේෂ ශක්තිය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ශාන්ති කර්ම කියලා කියන්නේ. එහෙම නැත්නම් ආරෝග්‍ය කියලා කියන්නේ. ඒක තියෙන. අද කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. තටමනේ එකමයි කරන්නේ. ඉතින් ඒ නිසා මේ කෙනාගේ රචනය මෙයා කෙනා නොදැනි ඒක ලියවිලා තියෙනවා. අනිත් දවසේ මේ දෙයට ඉඩ තියලා වෙන දෙයට වෙන්නටලා අවදිභාවය වැඩි කරලා වෙන දේ විතක්ක ਵਿਚාර විරහිතව සිදුවෙනවා නම් යන කැම්මකට සූදානම් වෙලා සක්මන කරලා පස්සේ පරියන්කයක් කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට.
එහෙනම් සවන්ස ඊළඟ ප්‍රශ්නේ පරියන්ක භාවනාව ආනාපාන සතිය කාලය පැය දෙකයි පරියන්කේ සිට નિરાයාසයෙන් වැඩෙන හුස්ම දෙස අවධානය යොමු කළමි. නාසයේ කෙළවරට සිත යොමු කළ විට ලංවී බලා ආශ්වාස ප්‍රාශ්වාස දෙස බලා සිටියේදී සමහර විට සිතේ වෙනත් අරමුණු වෙත වරහන් ඇතුලේ සිටවිලි දෙස ගමන් කළේය. මෙසේ ඌයේ ප්‍රාශ්වාස තුලදී බවත් ඒ සමගම ප්‍රාශ්වාසයට වැඩි අවධානයක් යොමු නොකළ නිසා තේරුම්ගත් නිසා මුළු ආශ්වාස ප්‍රාශ්වාස චක්‍රයට එලෙස අවධානය යොමු කළෙමි. සිත විසිරීම අඩුවේ. දීර්ඝ සියුම් ලෙස ආශ්වාස ප්‍රශ්වාස සිදුවන විට කය සැහැල්ලු වන බව දැනුනි. ටිකකින් ආශ්වාස ප්‍රශ්වාස වෙන්කර ගැනීමට නොහැකි තරමට සියුම් වී නාසයේ ප්‍රදේශයේ වාතය ගමන් කිරීම පිළිබඳ දැනීම පමණක් ඇතිවිය. ඉන්පසු මුහුණ පපුව බඩ ප්‍රදේශය පසුව මුළු ශරීරයේමද පිම්බීම හැකිලීම ප්‍රකට විය. එකවර සිතින් මුළු ශරීරය දෙසම බලා සිටියමි. ශරීරයේ තැන් තැන් සෙලවීම්, ගැස්සීම්, තදවීම්, රත්වීම් ආදිය එකවරම ඇති වී නැති වී යයි. ආශ්වාස ප්‍රශ්වාස ස්වභාවය මේ සමග වෙනස් වී ඉතා වේගයෙන් හා කෙටි හුස්ම වශයෙන් ප්‍රකට විය. මෙම වේගවත් ආශ්වාස ප්‍රශ්වාස සමග ශරීරයේ ඉනත් උඩ කොටසේ ඉදිරියට හා පසුවට වේගයෙන් රිද්මයට වැනෙන්නට විය. මේ සියල්ල දෙස මාරුවෙන් මාරුවට සිත යොමු කරමින් එම ස්වභාවයන් නැති වී යන තෙක්ම බලා සිටියමි. කය වශයෙන් මට දැනෙන්නේ ක්‍රියාවන් සමූහයක් බව තේරුම් ගතිමි. ඒවා මගේ අනුදැනුමක් පාලනයක් නැතිවම ඇති වී නැති වී යන බවද ප්‍රත්‍යක්ෂ විය. එකවරම ඇඟේ සෙලවීම්, තදවීම් ගති නොදැනී ගොස් සිත අඳුරු තැනකට ඇදවැටුණාක් මෙන් දැනී නිශ්චල විය. එම නිසල බව දෙස ටික වේලාවක් බලා සිටියේදී එය වෙනස් වී නැවත ක්‍රමයෙන් පිම්බීම හැකිලිම දැනෙන්නට පටන් ගත්තේ. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තා.
ඔව් මම හිතනවා මේක මේ විදිහට මම කිව්වොත් මේක ගිල තියාගන්න වෙයි කියලා. ඉස්සරහට අපිට බොහෝ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ආස්වාද ප්‍රසවාස දෙකේ ආස්වාසේ ආයාසයෙන් කරන අතර ප්‍රසවාසේ අනායාසයෙන් සිද්ධ වෙනවා. උගලඟක් මයිනමක් ඇද්දට පස්සේ අතහැරියට පස්සේ ඇකිලෙනවා. මෙම වම දකුණ තියලා සක්මන් කරන එකනාගේ දකුණ සක්‍රිය වැඩ කරන වම සොත්ති කකුලක් වෙනවා. වකු වමෙන් ඇවිදිනවනම් දකුණ සොත්ති කකුලක් වෙනවා. මේ දෙකේ ඒක නදන්නේ. පසුගිය දවස්වල මට මේ සයිටික අමාරු ආවා. එතකොට මේ සීතීත්වයේ මේ දකුණු කකුලේ තමයි ටිකටම ලෙඩේ තිබෙන්නේ. නමුත් අර බුද්ධරක්කිත හඳුරු පුදුමාකාර උනන්දුවකින් මේක පරීක්ෂා කරමින් ඉඳලා කිව්වා මේක සනීප කරන්න බෑ. මේ සම්භාහණයමුත් තනිපි කරන්න බැරි වෙනවා. මේ තමයි ඉත්තුකු දෝෂ කියලා කියන්නේ ඔබ හන්දිට හැඩ ගැහෙන්න වෙනවා කියලා. මම කොහොමයි එහෙම වෙනවා. මටත් තේනවා අනුන්ගේ මේ සම්භාහණය කරන කෙනා මට මේ හොඳටම තේරෙනවා මොන සම්භාහණය කළොත් මේක වෙන්නේ නැහැ. මම ව්‍යායාම කරලා හරියන්නේ නැහැ. බෙහෙත් බීලා හරියන්නේ නැහැ. සම්භාහණය කළා හරියන්නේ නැහැ. බාර ගන්න ඕනේ කියලා මම ඉතින් නිින්දත් රැයට කැඩෙන තරමට ගියා මේක. පස්සේ මම මේ ශාන්සිතික සම්භාහණය කරද්දී මම කරන්නේ මගේ සක්මනේ සාකච්ඡානේ ඇවිදින ගමන් සමාජලාට ඒ ශාන්ති ඉන්නවා මමත් ඒක කතා කරගෙන ඒකලා කිව්වා මම හොඳට පරීක්ෂා කරුවා මම වීඩියෝ කරන්න යන්නේ ඔබ හන්සේ දකුණු කකුල සොත්ටි කිව්වා නෑ වම් කකුල සොත්ටි කිව්වා මොකද වම් කකුල ලෙඩක් නෑ දකුණු කකුලේ අමාරුව තියෙන්නේ නෑ ඇවිදිනකොට ඔබ හන්සේ වම්ෙන් ඇවිදින්නේ නෑ දකුණ අර අමාරු කකුල ක්‍රියාත්මක කරනවා මම සොත්ටි හැබැයි ඔබ හන්සේ දැනගන්න ඕනේ දකුණු පැත්තේ සයිටිකාවට උත්තරේ තියෙන වම් කකුලේ වම් කකුල සක්‍රීය ක්‍රියාත්මක කරන්න කිව්වා මං කරන්න බැලුවා පුදුම හොර වෙලා කකුල අර ලෙඩේ නිසා ඊට පස්සේ මම බැලුවා ඒක නිකන් ඔසෝසව තියෙනවා අර අමාරු කකුල තමයි ක්‍රියාත්මක වෙන්නේ ඊට පස්සේ මට බැන්න ඇවිල්ලා කිව්වහම දෙයක් අහන්නේ මං කොහොම මිනිස්සු කරනව නෙවෙයි මට ඕනේ සයිටිකා කරගන්න මට දැනුයි තේරෙන්නේ වම් කොර වෙලා සොත්ටි පස්සේ මං කරපදී වම් හයියෙන් තියන්න පටන් ගත්තා. එතකොට තේනවා වම් කකුල වැඩ කරන දකුණු කුලට මොකද්ද පණිවිඩයක් යනවා ෂොක් එකක් යනවා. යනකොට මේක රිලීස් වෙන්න ගන්නවා. අර තියෙන ටෙන්ෂන් එක අර තියෙන සයිටිකා රිලීස් වෙන්න. ඊට පස්සේ මං කෝ මට උබහන්දි කියන්නේ තේරෙනවා. මං හිතුවේ මේ වංගායේ කකුලේ පැත්තේ වම් පැත්තේ ලෙඩ දෙනවා දකුණු කකුල දකුණු ලෙඩ දෙනවා කියලා. නෑ ස්වාමීන් වහන්සේ වම් කකුලෙන් තමයි දකුණු උරේ හිස උකුල සූදානම් කරන්නේ දකුණු කකුලෙන් තමයි වම් උකුල සූදානම් කරන්නේ නිසා දෙක සමබර වුණොත් හරි කවුරක්වත් මේ ලෝකේ සමබර නැහැ. උභහංශයේ කකුල කොර වෙලා ඊට පස්සේ මේ ළඟදී ආයෙත් බලන් ඉඳලා කිව්වා දැන් ටිකක් හැදිලා තියෙනවා කියලා. ඒක මට තේරෙනවා. මම මේ කියන්න හදන්නේ ඔය එක එක වාපිත් සෙම්මුත එනකොට අපි දන්නේ නැතුව එකක් කොර වෙනවා. සක්මන් කරන එක නා දන්නවා අපි ඇවිදින්නේ කොයි කකුලෙන්ද කියලා. ඊට පස්සේ මොලේ වම් අත පැත්ත දකුණු අත පැත්ත ගත්තොත් ස්වභාවයෙන්ම වැඩ කරන්නේ වම් අත පැත්ත. දකුණ වැඩ කරන්නේම නැහැ. දකුණ තමයි సౌందర్యාත්මක පැත්ත තියෙන්නේ. දකුණ තමයි මේ පරිසරය පිළිබඳ හැඟීම තියෙන්නේ. දකුණ තමයි අපේ පිරිමිගේ උනත් ගෑනු ගතිය තියෙන්නේ. ලයාන්විත ගතිය, ලගන්නා ගතිය ඒක එන්න දෙන්නේම නැහැ. භාවනාවේදී වෙන්නේ අර ක්‍රියා නොකරන කෙනාට ක්‍රියා කරන එක්කනාගේ ක්‍රියා නතර කරලා නොකරන එක්කනාට සාධාරණ කෘත්‍යයක් වෙන්න ඉඩ ඇති. එහෙම නැත්නම් අවධානය වැඩි කරනවා. එහෙම නැත්නම් අවි වැඩි වෙනවා. ඒක තමයි අප්‍රමාදී කියන්නේ. හුස්ම ගන්නවා හෙලනවා. ඉතින් ගන්න තමයි ආයාස කරන්නේ හෙලන එක ඉබේම කන්දක් නැග්ගාම පල්ලමක් වගේ. දකුණින් අවදින එකනට වම සොත්ති කකුල යට තීරෙනවා. ඒකට වම දකුණින් කරන අර ක්‍රියාශක්තිය අඩු වෙන්න ඉබේ කරනකොට වමේ ක්‍රියාශක්තිය පණ ගැහිල්ලක් වෙනවා. මම ඒකට කියන්නේ උත්ප්‍රේරණය වෙනවා කිය. ඊට පස්සේ මොලෙත් ස්වභාවයෙන්ම වම් පැත්ත වැඩි. මේකට පරුස ගතිය කියලා කියන්නේ. දකුණු පැත්ත ස්ට්‍රීට් එකේ තියෙන ස්ත්‍රීන්ගෙත් මෙච්චරමයි. ස්ත්‍රීන්ගෙනුත් හරි කැමැති ඔය පුරුෂයන් කරන වැඩවලට. ඉස්සට වැඩිය දැන් ඒක වෙලා තියෙනවා. එතකොට වෙන්නේ වම් දකුණු කකුල දකුණු මොලේ සම්පූර්ණ තල ඔබනවා චප්ප වෙනවා. ක්‍රියා නතර වෙනකොට දකුණු මොලේට සාධාරණ සේවයක් කරන්න පුළුවන්. ඒ නිසා නිවන තියෙන්නේ දකුණු මොලේ. නිවන තියෙන්නේ සොත්ති කකුලේ. නිවන තියෙන්නේ ප්‍රස්වාසයේ. ඒ නිසා අවුරුදු 23ක් ජීවත් වෙච්ච මිනිස්සෙක් ඊමේල් එකක් කරගෙන තව දවස්වල මට සන්තෝෂයි මම ළඟදි මැරෙනවා. මට මේ ඊමේල් එකෙන් ලෝකෙට කතා කරන්න පුළුවන් වීම ගැන මාත් ඕගොල්ලන්ගේ වයසේ ඉන්නකොට নানা ආකාර ඉලක්කම් කට මතක තියාගෙන හිටියා. නමුත් මට එකක් කීතාවගේ ජීවිතේට ඉලක්කම් අදාළ නැහැ. මට කොච්චර බ්ලඩ් ෂුගර් තිබුණත් කොච්චර බ්ලඩ් ප්‍රෙෂර් තිබුණත් account එකේ කොච්චර තිබුණත් ඒක අදාළ නැහැ. පුළුවන් නම් හුස්ම දියා බලන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. පුළුවන් නම් හුස්ම දියා බලන්න ওই ටික dostට බාර දෙන්න. ඔයාට තියෙන හුස්ම දියා බලන්න කියලා ලස්සන රචන ඇලිය අන්තිමට කියලා ඒකෙත් ප්‍රස්වාසය දියා බලන්න කියලා රචනේ සමර්ථ කර තියෙනවා. ඒකෙත් ප්‍රස්වාසය දියා බලන්න මොකද ඉබේ සිද්ධ වෙන දේ. ඒක මේ පිම්බීම හැකිලිම කරුවත් මේ හුස්ම ගත්තත් ප්‍රස්වාසයේ සමාප්ති හිමීට ගිවිලා ගිල නැතිලෑ. ආස්වාසයේ සමාප්ති දඩස් කාල නතර වෙනවා. ඉතින් සමේ අපේ හිතේ අපේ කයේ අපේ වචනවල හැංගිච්ච භ්‍රාන්ති වගේක් තියෙනවා. ඒවා තමයි ආශේ අනුසය කියලා කියන්නේ. අන්න ඒ ටික මතු කරගන්න නම් ක්‍රියාශක්තිය පොඩ්ඩක් නතර කරන්න ඕනේ. බලහත්කාරකම් කරන කඩාපයින් ආක්‍රමණශීලී පැත්ත පොඩ්ඩක් නතර කරපුවාම අර මුකුළු පපා එන පැත්ත වෙන්දට වඩා පොඩ්ඩක් ඉදිරියට එන්න. ආපු ගමන් අපිට තේිනවා අපි සතියෙන් සම අවස්ථා නොදුන්නොත් අර හිතුවක්කාර කඩප්පුලි නොකෑමනා ආක්‍රමණශීලී පැත්තම හැමදාම ජය ගන්න. ඒක තමයි ලංකාවගේ රටක පුරුෂපදාහන සමාජය තියෙන්නේ. කාන්තාවකට දෙන්නේම නැහැ කිසිම තැන. හැම වෙලාවෙම කියන්නේ උන් ඉගෙන ගන්න ඕනේ නැත්නම් උන් කුස්සිය වලන් හොදෝද ඉන්න ඕනේ. පුරුෂයාට අතපය මෙහෙවර කරගෙන ඉන්න ඕනේ කියලා පැත්තකට දාලා තියෙනවා. නමුත් අපේ යුගයේ වෙනකොට කාන්තාව මේක උදුරගත්ත ඇත්තටම කියලා කිව්ව නෑ උඹලගේ වැඩ කරත හැකි. මම දැන් නිසන්වනේ රිට්‍රීට් ඕගනයිසර්ස්ලා දෙන්නයි ද එකනයි දෙන්නේ පිරිමියයි. ඔක්කොම කාන්තාව. බුද්ධම ලස්සනට කරනවා මට දෙන්නේ උන්ට කොනහන එක විතරයි. මෙහෙම කරපියා නැත්තම් දැන් ගියා කිව්ව ගමන් පුතුම බයට කරනවා. පිරිමින්ට කරන්න බෑ. පිරිමින්ට භාවනා කරන්න බෑ. කාන්තාවන දුක තේරෙනවා. උන්ට තේරෙනවා මේක අපේ කොච්චර තැලිලා දින්නේ කියලා. ඒකෙත් ළමයෙක් වැඩිවියපත් වෙන ඉස්සලා කාන්තාව පොඩි ළමයි බැලුවොත් උන්ට මේක බලපාන්නේ නැහැ. වැඩිවියපත් වෙච්ච ගමන් අම්මලයි තාත්තලයි ඔක්කොම කෙල්ල දිහානේ බලන්නේ. අපි අම්මා ඉන්න කාලෙ ඉඳන් කොල්ලෝ කියන්නේ ගහින් ගාට හොජ්ජ කරන්න යන බල්ලෝ වගේ ඕකේ ප්‍රශ්නයක් නැහැ. කෙල්ලෝ එහෙම අදලා බෑ. මේ විජය තමයි අපි දකුණු මොලේට අපි නොසලකා තියෙන්නේ. මේ විදිහ තමයි අපි ප්‍රසවාසයට නොසලකා තියෙන්නේ. මේ විදිහ තමයි අපි සක්මන් කරනකොට සොත්ති කකුලට නොසලකා තියෙන්නේ. හැබැයි නිවන තියෙන තැනයි කියලා දන්නවනේ. අනිත් සොත්ති කකුලට සම අවස්ථාවක් දෙන්න නම් සැප දුක දෙකටම සම වෙන්න. භාවනා හරි ගියන විදිහ සම වෙන්න. ජය පරාජය දෙකටම සම දෙන්න. මොකද මේ පරාජය තුළ පුදුමාකාර මේ ආධ්‍යාත්මයක් තියෙනවා. අපි මේ ජයම ඉල්ලගෙන කටයුතු කරන්න ගියාම තමයි පොඩි උන්ට මේක තේරෙන්නේ නැත්තේ. ඒක තේරෙනවා පිළිකා හැදිච්ච මනුස්සයාට. ඒක තේරෙනවා කුඩු ගහලා පුනරුත්ථාපන වෙන කෙනාට. ඒක පේරෙනවා පුංචි කාලෙම ළමා අපචාරවලට ලක් වෙච්ච කෙනාට. ලෝකයාමට මේ අතපල්ලි දාලා බැල සැලකුවාට මයිලොත් මුකුත් අඩු වෙලා නැහැ. කුඩු ගහලා ඉන්න මනුස්සයට භාවනා කරන්න පුළුවන්. ඉරි වෙරිච්චයට භාවනා කරන්න පුළුවන්. පිළිකා හැදිච්චයට භාවනා කරන්න පුළුවන්. බඩදරු අම්මලාටත් භාවනා කරන්න පුළුවන්. ආන්න මේක දුන්නේ සතියෙන් විතරයි. ඔච්චර කාලේ ඒගොල්ලෝ මේ භාවනා කරන යුගේ නෙවෙයි. ඒගොල්ලෝ මේ ලිංගික යුගයක ඉන්නේ නැත්තම් මේ අහේතුක ප්‍රතිසන්දි ලැබපු අය කාලකණ්ණි જાතිය කියලා පැත්තකට කරා. දැන් නැහැ. ඒ නිසා මම මගේ කොරපැත්තට සලකන හැටි, සොත්ති පැත්තට සලකන හැටි තමයි අපි ආශය අනුසය නොදන්න පැත්ත කියලා හිතාගන්නේ. අපි යම් වෙලාවක මේ අපේ සංසාරයෙන් ගినాපු ඇබ්බැහි නිසා ඇයි මේ වම් කකුල සොත්තු වෙලා තියෙන්නේ? ඇයි වම් අත සොත්තු වෙලා තියෙන්නේ? ඇයි දකුණු මොළේ සොත්තු වෙලා තියෙන්නේ කියලා බැලුවොත් ඒක එහෙමමම විය යුතු නැහැ. දකුණු අතින් වැඩ කරන වෙනකොට වම් අතින් වැඩ ටිකක් කරලා බලන්න. ඒ වගේම సౌందర్యාත්මක වැඩවලට හිත දීලා බලන්න. ඇවිදිනකොට බලන්න ඇයි මේ එක කකුලකේ යන්නේ අපි නොදකින්නේ කියලා. ඒ තාක්කල් අපි පොට්ට ඇහි පොට්ට ඇහ පොට්ට එකස් පොට්ට හරකෙක් තනකොළ තියෙන පැත්තේ තනකොළ ඇහැපෙන පැත්තේ විතර කක කක යනවා. අන්දර එක දවසක් ගියාට පස්සේ කිව්වලු මෙන්න මේ හරිය පොට්ට එකෙක් පොට්ට ගුණේ තනකොළ කාලා තියෙනවා. උඹ දන්නේ මේ පැත්තේ විතරයි ඌ කාලා තියෙන්නේ අර පැත්තේ උට පේන්නේ. මේකගේ දත් දෙකක් හැල්ලලා තියෙනවා. කොහොමද කියලා තනකොළ කනකොළ ඒ දත් දෙකට අහු වෙන තනකොළ ඉතුරු වෙනවා. මේ විදිහට බලනකොට මුළු ලෝකයම සුන්දරයි. මුළු ලෝකෙම හරීම පිරිච්ච ගතියක් තියෙනවා. හැබැයි අර සොත්ති කකුල දිහා බලන්න ඕනේ. ලෙන්සු කකුල නිකං කකුල. ලෙන්සු කකුල නිකං කකුල ඒ තමයි අපේ සමාජවාදී කට්ටිය දවසර වෙලපාලි ගියේ. කකුල ලෙන්සු ගැට ගාලා මම දකුණු කිව්වට දන්නේ නැහැ. ලෙන්සු කකුල නිකං කකුල. ලෙන්සු කකුල නිකං කකුල කියලා තමයි දවසර සමාජවාදී කට්ටිය කරලා තියෙන්නේ. මේ වගේ මේ සොත්ති ඒකයි බුදුහාමුදුරු මේ දෙකක් තියෙනවා බාහමනට අල්ලලා දීලා තියෙන්නේ. මේකේ නා අල්ලගෙන තියෙනවා මේක මේ ආස්වාද ප්‍රසවාස දෙකේ වම දකුණෙත් අල්ලන්න වමේ වැඩ කරනකොට දකුණෙන් වැඩ කරනකොට අතිත් අල්ලන්න වචන වල බලන්න අපි සමහර පැති වලට පිටිකා තිනවා මුලින් සමහර පැති අපි අල්ලන්න කැමති නෑ අන්නේ දෙකට සමතල දීමට උත්සාහ කරන්න කියලා අපි යනවා ඊගාව ප්‍රකාශයට
ඊළඟ වார்த்தාව සාමිනාස පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතිය කය ඒකාග්‍ර කොට පරයන්කයට වාඩි උනේමි ඉක්මනින් හුස්ම රැල්ල වෙත සිත යොමු වෙයි ටික වේලාවකින් සිත තද සිත් වේදනාවකින් මා වෙලයි ඒ දරුවාගේ මරණය සිහිවීමෙනි වෙනදා මෙන් නොව දැන් එය වඩාත් පරීක්ෂාවෙන් සූදානමකින් දකිමි එය හේතුඵල ධර්මයේ ප්‍රතිඵලයක් නොවේද මේවාට මගේ කිසි පාලනයක් නැති බව දකිමි ටික වේලාවකින් මේ සිතුවිලි අඩුවේ මායා අතින් මාව ඇදගන්නට දරන වෑයම දකිමි සිත හුස්ම රැල්ලකට නැවත යොමු කළෙමි. ක්‍රමයෙන් සිතට සැහැල්ලු බවක් දැනේ. මෙලෙස සැලකිය යුතු වේලාවක් සතියෙන් ගත කරමි. ඔබ වහන්සේගේ ඕවදන් අඳුරෙන් වැසී ඇති මගේ මනසට ආලෝකයක් මෙනි. ඒ අවවාදවල සරල බව විශ්මිතය. සතිය මෙන් අසතියද දැකීමද එයින් නොපැකිලිමත්ව එම දැකීම අපගේ ගැලවීමට උදව්වක් වෙන බවත් දැන් තදින්ම හැඟෙයි. ඔබ වහන්සේට නිරෝගී නිදුක් නිදුක් බව නිවනදීම නිදුක් බව ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන්
වහන්සේ. මයිලගේ කොයිලාවෙත් මගේ සාක්කුවේ ඉන්නවා ඒ වගේ දරුවන් නැතිවීම නිසා අම්මලා තාත්තලා නැති නිසා කකුලක් නැතිවීම නිසා ඇහැක් නැතිවීම නිසා ආදි වශයෙන් විවිධ දුක් පීඩාවට පත් වෙච්ච අය. නමුත් මන් දන්නේ එකයි ඔය ඇහැ හරි දරුවන් නැතිවෙන්නේ නැත්නම් ඕගොල්ලෝ පෙන්කෙල කියලා ඉන්න මිසක කවදාවත් පූජනීය ස්ථානයකට එන්නේ නැහැ. කවදාවත් භාවනා කරන්නේ නැහැ. ඔය දරුවා නැති වෙච්ච නිසා තමයි ඔය මට්ටමට හරි ආගම ධර්මයක් තියෙනවා දරුවා සිහිපත් වෙන නිසා සත්‍ය වඩා ගන්න බෑ කි කිය හරි එන්නේ. ඉතින් ඒක නට ඒ කියලා දුන්නාම අපි හිතනවා සාමාන්‍ය මිනිස්සු බණී කියලා. උඹලා අද ඔතෙන්ගේ පන්සලකට කොහෙට හරි එන්නේ ඔය කෙලුණ කෙලවිල්ල හින්දා තමයි. කෙල නොවුනා නම් තොපි පෙන් කෙල කියලා තමයි ඉන්නේ. ඒ නිසා කෙලවේ යන්දුවේ කෙලවයන් කියලාම තමයි මං කියන්නේ. මං දෙනවා පොඩි බලාපොරොත්තුව. ඒ මොකද්ද? හොඳට සත්‍යමත් වෙච්චාම ඔය දරුව නැවත පෙනී ඉඳලා මේ ලෝකෙට ආපු පණිවිඩය කියනවා. ඒක කියන්නම් හිත අවුල් කරගෙන ඉන්න එපා. පුළුවන් තරම් දරුව නැතුණා. ඒක ඇත්ත. මේකෙදී දරුවෙක් ඉඳලා නැති වෙච්ච කෙනාට තේරෙන්නේ මට ඕවා මොනවක්වත් තේරෙන්නේ නැහැ. මට ළමයි හම්බෙන්නෙත් නැහැ. ළමයිත් නැහැනේ. ඒ නිසා මට කට උල් වෙලා තිනවා කියන්නේ. නමුත් කොයිලා කරේ භාවනා කරනකොට එයා ඇවිල්ලා කියලා යනවා. උඹ ළඟට ඇවිල්ලා අකාල් මරණයට ලක්ුණේ. ඔබට මෙන්න මේ පණිවිඩය දෙන්න. ඔය කිසි කෙනෙක් නිකන් ඇවිල්ලා යන්නේ නැහැ. ඒක ගන්න බෑ දුක්කනේ හිතට. හරි දරුවට ආර්දනා කරන්න එන්න මගේ ගාවට. මම ඔයා වෙනුවෙන් මගේ හදමණඩල දේවාලයක් කරගෙන සතියෙන් පූජාවක් කරගෙන ඉන්නවා. ඔයාට ඕන වෙලාවක එන්න පුළුවන්. ප්‍රතික්ෂේප කරන්නත් එපා, ආර්දනා කරන්නත් එපා. කියවන්න බ්‍රයන් විස්කි පොත්තික පොත් පහක් විතර තියෙනවා. එයාගේ නැති වෙච්ච දරුවා මෙයා වසංගක නිනේ සයිකියාට්‍රික් කෙනෙක් විදියට පස්සේ ඇවිල්ලා මට මතක් කරලා තියෙනවා මට පණිවිඩයක් තියෙනවා ලෝකෙට පුනරුත්පත්ති පිළිගන්න. මෙයා ජූ කෙනෙක්. යුදෙව් ජාතිකේ දැන් ලෝකෙට මිශ්‍ර පුනරුත්පත්තියට කැමති නැහැ. ඒ දරුවා කියනවා මං ආවේ වැටේ කියලා ඇඬ වගේ හොඳම දරුවා මම සීයාගේ නම තියාගෙන හිටියේ සීයාට ආදරේ නිසා. නමුත් මං අකල්මන්නේට පත් වුණා ගාක් වික්ෂෝපයට පත් වුණා. නමුත් සයිකියාට්‍රික් කෙනෙක් බවට පත් වුණා කියලා වෙන ඒ වගේ සනීප කෙනෙක් ලව්වා. කැතරින් කියලා කෙල්ලෙක් ලව්වා කියවනවා. සයිකියාට්‍රික් ලේඩි සනීප කරනවා. කතා කරලා කියනවා මයි ලේඩි සනීපයි මෙයා පිළිගන්නේ නැහැ. මයි ලේඩි සනීපයි මං ඔයාලට කියනවා සනීපයි කියලා. සයිකියාට්‍රික් ඩොක්ටර් කියනවා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා ඔයා සයිකියාට්‍රික් අප්සෙට් එකකට ගිහින් ඉන්නේ කියලා. අරකට අරට ලැජ්ජා හිතෙනවා. වගේ දරුවෙක් මරුණනේ. මේ දරුවට මේ නම නේ තිබ්බේ. ඔයා ඒක කනගාටු වෙන්නේ දින්නේ මේ දරුවා ආවේ මොකටද කියලා දන්නවද? මේ දරුවා ආවේ ඔයා පුනරුත්පත්ති පිළිගන්නේ අද පිළිගන්න. අද පොත් පහක් ලියලා තියෙනවා. බ්‍රයන් විස්කි පොත් එක ඔක්කොම මම හිතන්නේ මේ ෆ්ලොරිඩා වල ඉන්න ජූ කෙනෙක් මේ එදා ඉඳලා එයා ලෝක ප්‍රසිද්ධ ගුවන් පුවත්පත් කලාවේදියෙක් වාට පෙත්ලා තියෙන නැත්තම් මේ පොත් ලියන්නෙක් බවට අර දරුවගේ පණිවිඩය ලැබිලා ඒ නිසා මේ වගේ කෙනෙකුට කරන්න තියෙන හිත සන්තෝෂ කරගන්න සන්තෝෂ කරන මට සතුටුමත් වෙන්න පුළුවන් මේ සතියේදී ළමයන් තිබුණාට කරන්න දෙයක් නැහැ ඒක සාධාරණයිනේ මට ඒකේදී සතුටුමත් වෙන්න ගත්තොත් ওই දරුවා පණිවිඩය නොකිව්වොත් පුදුමයි අනිවාර්යයෙන්ම හම්බ වෙලා කියනවා එදාට තේරෙයි අපි ඒ දරුවගේ දරුවොද නැත්තම් ඒ දරුවා මගේ දරුවෙක්ද කියලා. අපි ඔක්කොම මේ දරු પરම්පරාව අම්මලා තාත්තලාකන් හදා බෙදාගෙන මිණන්නේ. පණිවිඩය ගන්න කැමති නම් මේ ව්‍යසනේ තියෙද්දී විయోగ තියෙද්දී අත්‍යමත් වෙන්න රත්‍යමත් වෙලා අපිටත් පණිවිඩය කියන්න කියලා අපි යනවා ඊගායි.
ඊළඟ වතාව ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය කාලය පැයකමාරයි. මම මාස 6ක පමණ කාලයක් තුල නොකොඩවා උදෑසන ආනාපාන සති භාවනාව පැයක් හෝ පැයකමාරක් පුරුදු කිරීමට පුරුද්දක් කරගෙන ඇත. පසුගිය දින කිහිපය තුල මගේ භාවනා වෙනදා මෙන් සුමටව සිදුවන අතර සිතට එන සිතුවිලි වැඩිවීම පටන්ගෙන ඇත. සිතේ ඒකාග්‍රතාවයේ දිගු වේලාවක් පවත්වා ගැනීමට තරමක් අපහසු වන අතර වෙනදාට වඩා ආයාසයක් දැරීමට සිදුවේ. අද ආස්වාස සහ ප්‍රාස්වාස සියුම්මි යමත් සමග වෙනදා ඇති නොවුණු දැනීමක් ශරීරයේ ඇතිවීමට පටන් ගනිනි. අවට පරිසරය සීතල වුවද කයට ඉතා රස්නයක් දැනුණද තෙරපුමක් වැනි දැනීමක් උදරය සහ පපුව ප්‍රදේශයේ ඇතිවිය. එයත් සමග සියුම් වේදනාවක් දකුණු උරහිසේ ඇතිවිය. එයට කලබල නොවී ඒ ඇතිවන සිදුවීම් දෙස ඉතාමත් අවධානයෙන් බලා සිටින විට නැවතත් ආස්වාස සහ ප්‍රස්වාසයේ දැනීම ප්‍රකට විය. කයේ ඇති වී දැනීම් නැති වී ගියේය. ආස්වාසයේ සහ ප්‍රාස්වාසයේ දැනීම් පෙර තිබුණාට වඩා රළු බව අවබෝධ විය. ටික වේලාවකින් නැවතත් ආස්වාසයේ සහ ප්‍රාස්වාසයේ සියුම් වූ අතර සිතේ සහ කයේ සැහැල්ලු ගතිය ඇති විය. සිතට එන සිතුවිලි වලත් අනෙකුත් පිටිතින් ඇතිවන දැනීම් වලත් ඇතිවීම සහ නැතිවීම සිතට යොමු කරගෙන සීනුව නාදවන තෙක් භාවනාව කරගෙන යාමට හැකි විය. භාවනාව අවසානයේ මේ සිදුවීම් සියල්ල ගැන ප්‍රත්‍යවේක්ෂා කරන විට මට හැඟි ගියේ මේ දිනවල පවතින මගේ ව්‍යාකූල මනස මේට හේතුවක් විය හැකි බවයි. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තාව.
නන්දනේ වාර්තාවෙන් නම් කිසිම ව්‍යාකූලකමක් නැහැ. වාර්තාවේ තියෙන වෙච්ච දේවල් ටික ලියලා තියෙනවා. මම ආවොත් ව්‍යාකූලයි. මම නැතුව මේක වෙච්ච දේ මෙහෙමයි කියලා බලනවා නම් ආගෙන දින අපට ඔය මොනම ව්‍යාකූලත්වයක්වත් ඇත්තේ නැහැ. මට අහන්න තියෙන ව්‍යාකූල බව තියාගෙන ඒක දැනගන්න එකද හොඳ නැත්නම් ව්‍යාකූල බව තියාගෙන ඒක නොදැනීන එකද කියලා ඇහුවොත් මිනිස්සු අර නොදැනීමේ කාලකන්නිකමට කැමතියි. ඒකයි ඔය බොන්නේ. ඒකයි මාද්‍රව්‍ය පාවිච්චි කරන්න ව්‍යාකූලකම නොදැනීන. බුදුහාමුදුරුවෝ කියන්නේ ව්‍යාකූලකමෙන් ගැලවෙන්න නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ ව්‍යාකූලක ඉන්නවා කියලා දැනගන්න ඕනේ. ඒක තමයි විද්‍යාව කියන්නේ. ඒක නොදැන්න දෙයට අවිද්‍යාව කියනවා. ලෝකෙ තියෙන බරපතල අකුසල කර්ම තමයි අවිද්‍යාව. එතන මේ තමයි අපිට අපේ සතිය හරහා අපිට ප්‍රශ්නෙට උත්තරේ සපයලා දෙන හැටි. මේක ව්‍යාකූලත්වයක් කියලා හිතන්න එපා. හිතුවොත් ඔය උදව් කරන්නේ වික්ෂිප්ත භාවයට, අසද්ධාවට. සද්ධාව ඇති කරගන්න වික්ෂිප්ත වෙන්න එපා. ඔය වික්ෂිප්ත භාවය පිළිබඳ අවික්ෂිප්ත භාවයෙන් ඉදිරියට යන්න කියලා අපි කියලා ඊගාවකට යමු.
ඊළඟ වார்த்தාව කාලය පැයකමාරයි මූලික කමඨහන ආනාපාන සතිය පරයන්ක භාවනාව අද දවසේ පරයන්ක භාවනාවට ඉඳගෙන මූල කර්මස්ථානයේ වන හුස්මේ ස්වභාවය විමසමින් ටික වේලාවක් ගත කළා. ඒ අතරතුර දනහිස් ප්‍රදේශයේ වේදනාවක් සියුම්ව දැනෙන්න පටන් ගත්තා. ටිකෙන් ටික පීඩනයකට පත්වෙන හැටි බලා සිටීමට සතිය යොමු කරා. දනහිස් ප්‍රදේශයේ ඇති වේදනාව දිහා බලා සිටින විට දැනුණා මස් තෙරපීමක් හා වේදනාවක් හිතේ චංචල ගතිය සහ අපහසු ආස්වාස ප්‍රාස්වාසයේ රළු ස්වභාවය. ධම්මජීව ස්වාමීන් වහන්සේගේ උපදේශක් සිහියට පැමිණියා. මෙවැනි අවස්ථාවක SMS ප්‍රතිචාරය පිළිපදින්න කියා. හැමහිට ඒ රිදීම තිබුණ කකුලේ කකුල වෙනස් ආකාරයකට පොළවේ තිබ්බා. එවිට වේදනාව අඩු වුණු විට එය දිහා බලාගෙන මොන වගේ වෙනස්කම් කයෙත් මනසෙත් වෙනවාද කියලා විමසුවා. හෙමිහිට හුස්මේ සියුම් වෙන්න පටන් ගත්තා. හිතේ අසහනය දුරු වෙන්නත් මනසට එන සිතුවිල්ල අඩු වෙන්නටත් වූවා. හොඳින් විමර්ශනය කළා. රිදීම තේරුණු වෙලාවේ මානසික පීඩනයක් කකුල පහසු විදියට තිබුණු පසුව ඇති වූ පහසු සිතේ චංචල ස්වභාවයන් දෙක දිහා පසුව මූල කර්මස්ථානයේ සතිය නැවත යොමු කරා. කකුලේ හිරිවැටුණු ගතියක් දැනුණු නිසා සක්මන් භාවනාවේ යෙදී නොවි පරයන්කේම රැඳී සිටියා. එපමණයි ස්වාමිනා සම්මාර්ථ.
මේ විදිහට ඇති වෙන ව්‍යාකූලතාවයට ලෙඩේට අසහනයට දරතේට පරිලාහයට ගියා නම් දුක්ඛ සත්‍ය තේරෙයි. මේක දරතයක් මේක පරිලාහයක් මට භාවනා කරන්න බෑ මට සත්‍ය වඩන්න බෑ අරකය මේකයි කියලා කියනවනම් අපි ඉතින් දුක්ඛ සත්‍යෙන් තමයි අයින් වෙන්නේ නිවැරදිව තමයි අයින් වෙන්නේ. ඒ නිසා අපිට භාවනා කරන ලැබෙන ලාභිත මේ උන්නුවට යන්න පුළුවන් ප්‍රතිශක්තියක්. උවට යන්න පුළුවන් මොනදිමේ ශක්තියක් ටික 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 ලැබෙනවා. ඒ කාලකන්නිකමක් වගේ තමයි පේන්නේ භාවනා නොකරන කෙනා. භාවනා කරන පේනවා මේක දැකුණා නම් ඉස්සර මම පැනඩෝල් ගහනවා. නිදි වේත් පිසි හොයනවා. අර වේදනානාත කොනවා දැන් කරනවා තමයි. හැබැයි වෙන්තරේ පොඩ්ඩක් බලනවා. බලනකොට එතන තමයි දුක්ඛ සත්‍ය තියෙන්නේ. ඒකයි අනික ආගමක එක්ක බුද්ධ ජානන්සේ වෙනස් වෙන්නේ. උන්වහන්සේ මේ පැමිණි දුකෙන්ම තමයි නිවන අවබෝධ කරන්නේ. එනිසා මේ පාර දිගටම යන්න කියලා අපි යනවා ඊගාවට.
මම ස්වාමිනාසෙ ඊළඟ වර්තාව චුට්ටක් අපැහැදිලි මම පැහැදිලි විදියට කියන්නම් ස්වාමිනාසෙ.
ඔයසලා කියපේවත් අපැහැදිලි වගේ තමයි කියේ. අපිට එන්නේ කච් කුච් ගන්නවා වගේ කියවන්න බෑ. එක වර්තාවක්වත් හරියට කියුවේ
නැහැ. එහෙම ස්වාමිනාසෙ අතින් ලියපු ඔක්කොම.
සමාවය. ඉතින් බැන්නද කි මොනවා කරන්නද?
දරුවන් සරණයි පහස්. එහෙම ස්වාමිනාසෙ. මූලික කමඨහන ආනාපානය කාලය පැයකමාරයි පරයන්ක භාවනාව. පහසුවෙන් හිඳ සුපුරුදු ලෙස භාවනාවට හිඳ ගතිමි. පූර්ව කෘත්‍ය කර හිත සංසුන් කරගෙන හුස්ම රැල්ලට හිත යොමු කර එය ඇතුළු වන සහ පිටවන දෙස බලා සිටියමි. මෙසේ සිටින විට සිතට එන සිතුවිලි වෙනදාමෙන් නතර නොවි පහව යන බවක්ද දැනුණයි දැනුනි. එයට වටිනාකමක් නොදුන හේයින් බැවිනි. හුස්ම දෙස තියෙන අවධානයේ බාධාවක් නොමැතිව එලෙසම තිබිනි. ශරීරයේ වෙන ක්‍රියාවන්ද නහරවල ලේ ගමනේද තදින්ම දැනිනි. විටෙන් විට අතේ ඇඟිලි සහ පාදයේ දැනුණු වේදනා දැනුණද ඒ ක්‍රමයෙන් නැති වී ගියේය. විටින් විට ශරීරයේ හිරිවැටෙන බවක් දැනිනි. ආයාසයෙන් තොරව හුස්ම රැල්ල දෙස පැයකමාරක් බලා සිටියමි. සිත තිබුණු බවක් හා එයට කැමැති බවක් හෝ අකමැති බවක් නොහැඟුණද හුස්ම රැල්ලේ ස්වરૂපය මෙන් හඳුනා ගැනීමට අපහසු විය. කාලය නිම වී නිසා දැස් ඇර විනාඩි 15ක් පමණ ශරීරයේ වෙන ව්‍යායාම දෙස බලා සිට පරයන්කෙන් නැගිටියමි. එපමණයි සමිතේ වාර්තාව.
ඔතේ පරයන්කෙන් නැගිටින වෙලාවේ බලන්න ගියාම තේරෙනවා මේ භාවනා මූඩ් එකෙන් එදිනෙදා වැඩ මූඩ් එකට හැරෙන්නේ නැහැටි. ඒ වෙලාවේ ලොකු මේ පෙරලි වගේක් කරනවා. ඉතින් අපි හිතන්නේ භාවනා නතරලයි කියලා. භාවනා නතර වුණාට සතිය නතර වෙලා නැහැ. සතියෙන් පෙන්නනවා මම නැගිටලා ගිහිල්ලා කරන්න ඕන දේ. එතකොට ගංගික නානා ඉඳලා ගොඩ වුණා වාගේ අපිට තේරෙනවා විනාශකම් වගේක්. ඉතින් ඒ ටික දන්නවනම් භාවනා නතර වෙයි හැබැයි සතිය නතර වෙන්නේ නැහැ. ඉතින් ඉරියාපත මාරු වෙන වෙලාවේදී පුළුවන් තරම් සැලකිල්ලෙන් ගත කරන්න බලන්න. එතකොට හුඟ දෙනේ කර ඔඩොක් විතියම දෙයක් නැගිටිනකොට බිම දැම්මා වාගේ එහෙමම භාවනා නතර කරනවා. සතිය වඩන එක නට කවදාකවත් එහෙම වෙන්න ඕන එකමක් නැහැ. එයා කරන්නේ පරියන්කෙන් නැගිට්ට තමයි සක්මණේ නම් ගියා තමයි. නමුත් සතිය කඩා ගන්න නැතුව යන්න ওই දොරක් ඇරෙන්නයි හදන්නේ. අන්න ඒ ඉරියවෙන් ඉරියවට මාරු වෙන තැන ඇති වෙන විලෝපනයේ දිහා ද විස්තර සහිතව බලන්න. ඒකට මමයා තා මමයා නැති දෙක අතර 50ට 50 හිටිනවා. අන්න ඒකේ වார்த்தාව තවදුරටත් ඔය කියපු ආරම්භ කරපු මාතෘකාවට හොඳ විස්තර ලක්ෂණ සුළුව පරියන්කට එළඹෙන මොහොත සහ පරියන්කෙන් ගැලවෙන මොහොත අතර වැඩි සැලකිල්ලක් දඬ කියලා අපි ගායකට යනවා.
ඊළඟ වார்த்தාව සාමිනස පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම මෙතන වාඩි වී කය දෙස හොඳින් බලා කය සකසා ගතිමි. ඉන්පසු ආස්වාසය සහ ප්‍රාස්වාසය දෙස බලමින් දිගටම එයටම සිත යොමා සිටියමි. මෙසේ වාර 60ක් පමණ බාධාවකින් තොරව බලා සිටීමට හැකි විය. ඉන්පසු විවිධ සිතුවිලි මතුවත් ඒවා හුස්ම රැල්ල දෙස බැලීමට බාධාවක් නොවුණු අතර දිගටම හුස්ම රැල්ල දෙස බලා සිටියමි. මෙසේ හුස්ම දෙස බලා සිටින විට ප්‍රාශ්වාසයේ ඉතා කෙටිවන බවත් එය නොදැනිනි. එය නොදැනී යන බවත් දැනිනි. ඊට බොහෝ ටික වේලාවකින් ආශ්වාසයේද නොදැනී ගියේය. සිත කොතරම් හුස්ම රැල්ල බැලීමට තැත් කළද එය නොදැනෙනු අතර දැනුණු එකම දැනීම වූයේ ඉතා හෙමින් සිදුවන උදරයේ උස් පහත් වීම පමණි. ඒ නිසා ඒ දෙස බලා සිටියමි. ඉතාම සුළු වේලාවකින් ඒද නොදැනී ගිය අතර මට කිසිදු දැනීමක් නොදැනෙනු හේයින් මම වික්ෂිප්ත භාවයකට පත් වුණු අතර නැවත මූල කර්මස්ථානයේ වන ආස්වාස ප්‍රාස්වාස දෙස බැලීමට තැත් කළද එයද නොදැනී එහෙත් කය තිබෙන බව හුස්ම වැටෙන බව දැනුනි. අතර එම දැනීම විස්තර කිරීමට අපහසුය. කය දෙස බලා සිටීමේදී කය පිටුපසට ඉතා වේගයෙන් වැටුණු වරක දැනුනි. අතර තවතාවත් එයට පිම්බි විශාල වන ලෙසද ඒ සමගම හැකිලි පොළවට කිඳා බසින බවක්ද දැනුනි. මේ විට මුළු ශරීරයේම දහඩියෙන් තෙමී ගිය අතර සිදුවුණ දෙය ගැන හරියට අවබෝධයක් නොමැත. තව තවත් වික්ෂිප්ත වී මූල කර්මස්ථානයේ සොයමින් ඉතා වෙහෙසකට පත් වූ යෙමි. එහෙත් එය නොදැනුණු අතර වරින් වර ශරීරයේ තනින් තන හිරිවැටුණු ස්වභාවය පමණක් දැනුණු බව මතකය. මෙලෙස පැයකින් භාවනාව අවසන් වූ අතර එය ඉතා වෙහෙසකර විය. භාවනාවේ පසුවද ඉච්ඡානුබංගත්වයක් සහ වෙහෙසකර බවක් දැනුනි. ඉදිරියට භාවනාව කරගෙන යාමට උපදෙස් පතමි. එපමණයි ස්වාමීන් වහන්සේ මම.
ඒ වෙහෙසකර තත්ති තිබුණත් මැරුණේ නැහැ නේ, අතප්පයක් ඇදුනේ නැහැ නේ, කරන්න පුළුවන්. ඒක නිසා තමන් දැනගන්න ඕනේ ඒ තත්ත්වයට අපිට යන්න පුළුවන් උනේ මෙතෙක්කල් භාවනා කරපු එකෙන් ආපු ධෛර්යයෙන් තමයි. ඉදිරියටත් භාවනා දියුණුවට කැමති නම් අන්නේ වෙහෙසකර භවයේ දරතේ පරිලාහයේ තමයි නිවන තියෙන්නේ. ඔක්කොම කණ්ඩ ඕනේ කියලා හිතන්න එපා. හැබැයි වෙන්දට වැඩිය ටිකක් ඉස්සරහට යනවා කියන එක වග බලා ගන්න. එතකොට අපි තුලේ මේ ප්‍රතිශක්තිය දැරීමේ ශක්තිය වැඩෙනවා. ඕනඟට ඉල්ලගෙන කණ්ඩ යන්න එපා. හැබැයි වෙන්දට වැඩිය විඳතර ලීසිට අතාරින්න එපා. ටිකක් ආල්ලලා බලන්න. එතකොට ටික 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 මේ වන්න. ඒක තමයි අපේ ජීවිතයේ ඉස්සරහා කාලේ අපි කළ යුතු දේ.
ඊළඟ වார்த்தාව ස්වාමින්වංශ ගරු ස්වාමින්වංශ ඉන්න ඉරියව්ව දෙස බලා මම දැන් මෙතනයි මෙනෙහි කර සතිමත් වී හුස්ම ගැනීමත් හෙලීමත් මෙනෙහි කරමින් සමාධිගත වීමි. පරයන්ක භාවනාව විනාඩි 50ක් පමණ සක්මණෙන් පසු පරයන්කයට හිඳගත් සැනින් සතිමත් වීමි. අධික දීප්තිමත් ආලෝකයක් සහිත සමාධියේ සිටින විට සිතවිල්ලකින් තොර ආනාපානේ ඇති නැතිසේ දැනේ. ආන්දර බැවින් ශබ්දයක් නැත. හීයක්සේ අනන්තය පාන්දර බැවින් ශබ්දයක් නැත. හීයක්සේ අනන්තය තෙක් මෙන් ඉහළට පහළට
පාන්දර
තමයි කිව්වේ සාවිනාස.
ආන්දර කියලා මම කියන්නේ අපිට ඇන්නේ අන්දර දෙමල. හරි
පාන්දර බැරි. හීයක්සේ අනන්තෙතෙක් මෙන් පහළටත් ඇදී ගියේය. වටේට භ්‍රමණය විය. සිත අතීත සිදුවීම් වලට යයි. සැනින් කිසිවෙකු විසින් පාලනය කරන වාසේ සිත කයට යොමු කරවයි. දිගින් දිගට මෙය සිදුවිය. ක්‍රීඩාවක් සේද යම් කිසිවෙකු මා පාලනය කරන්නා සේද හැඟුණි. විශාල ශක්තියක් මා වෙත පැමිණෙනු දැනුනි. වම් අත්ලෙන් දකුණු අත්ලට තදින් අල්ලා ගත්තාය. අතෙහි ඇඟිලි ඇට කැඩෙතැයි සිතුනි. සිතුවිලි හෝ හුස්ම නැත. උදරය ප්‍රදේශයේ ගලක් මෙන් තදවිය. මේ දෙස බලා සිටියමි. විටින් විට හුස්මක් වාතලයට යයි. ශක්තිය තදවෙමින් බුරුල් වෙමින් පවතී. මේ ශාන්තය ප්‍රණීතය එනම් උපේක්ෂාවයයි සිතුවෙමි. කිසිම අපහසුතාවයක් නැත. සිතුවිලි වලින් තොර මෙසේ සිටිය හැකි කිහිප විටක් සිතුනි. පැයකයි විනාඩි 40ක් කාලය ගත වී තිබුණි. පෙර දිනේ රැයෙහි පරයන්කේ මුළු කාලය පැයකමාර කිසිම සිතුවිල්ලක් නොමැතිව ගත විය. විටින් විට මේ ශාන්ත ප්‍රණීත සියුම් සංස්කාරයන්ගෙන් සංසිඳී ඇති මනස මෙනෙහි කළමි. එසේ සිතන්නේ මට වර්තමාන මොහොතේ පිළිබඳ සැක නිසා යයි සිතුවෙමි. සිත පිට යාමට පටන් ගන්නා සැනින් කිසිවෙකු විසින් පාලනය කරන්නාසේ සියල්ල මකාදමයි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ගෞරවයෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එපමණයි මම අවසන්.
උපදෙස් දෙන්න තියන්නේ ওই තරම තමයි කරන්න තියෙන්නේ. ওই විදිහට දිගට කරන්න හොඳට දැන් ඉල්ලමට බහලා තියෙන්නේ. ওই විදිහට දිගට කරගෙන යන්න පුළුවන් වේ මේකම කියන්නේ පෙරකල පිං කියනවා කියන එකයි. ඒ නිසා ওই විදිහට කරන්න වෙහෙසකට ගන්න එපා. ඕක තමයි භාවනාව, ඕක තමයි විපස්සනා කියලා ඉතාලි දිටට යන්න කියලා කියන්නේ.
ඊළඟ වර්තාව ස්වාමීන් වහන්සේ මුල කර්මස්ථානයේ ආනාපාන සතිය මුල් විනාඩි කිහිපය සිතුවිලි බහුල බව තේරුනේ හුස්ම රැල්ල ඉවර කරන්නට පෙර හිත පිට ගිය නිසාය. මේ නිසා ඊතා උනන්දුවෙන් හුස්මට අවධානය යොමු කරද්දී නැවත හිත පිට යාම නිතර නිතර සිදුවෙන බව වැටහුණි. හිතනවා යයි මෙනෙහි කර ඒ වායේ ඇති සංයුතිය විශ්ලේෂණය නොකර නැවත කයට හිත එන විට කය සැහැල්ලු විය. හුස්ම මෙනෙහි කිරීම ටිකකින් නැවතී යාන්තමට හුස්ම දැනෙන්නට විය. මෙය තවත් බලා සිටිද්දී නොයෙක් ශබ්ද ඇසෙන්නට විය. ඇහෙනවා යයි දැනගෙන ශබ්ද දෙසටම යොමු වූ අවධානයෙන් සිටිද්දී ශබ්ද ඈතින් ළඟින් ඇඟ ඇතුලෙන් සියුම්ම ඉතා සියුම්ම සෙමින් ඇසෙන්නට විය. මේ වේලාව අර මුලින් කරදර වුණු සිතුවිලි නැති බව දැනගතිමි. මේ ශබ්දවලට යම් කැමැත්තක් ඇති බව දැනගත්තේ ඒවා සිතුවිලි තරම් බර නැති ඉතා සැහැල්ලු සුමට අත්දැකීමක් නිසා බව දැනගතිමි. සිතුවිලි බරවීමට ආසන්නම හේතුව ලෙස දැනුනේ සිතුවිලි වලට දෙන වටිනාකම නිසාය. ශබ්දවලට දෙන වටිනාකම වැඩි දෙන තරමට ඒවා සියුම් නැති වී නැත්තටම වාගේ නැති වී යයි. මෙය මගේ අනුමැතියකින් තොරව සිදුවෙනවා යයි මට කීමට නොහැක. ඒ මන්ද යත් මීට මොහොතකට පෙර මගේ හිත ශබ්දවල තබා ගත්තා නම් ඊළඟ මොහොතේදී ශබ්දයේ සමග ඉන්නට පුළුවන් යයි සිතන නිසායි. එපමණයි ස්වාමිනාස් වර්තාව.
මේක තෑයින් පොර කාලා තියෙනවා. කියන්නේ මේ කරදරත් එක්ක ගත කරන්න උත්සාහ කරලා තියෙන ගතිය පේන්න තියෙනවා. නමුත් ඉදිරිපත් කළ තියෙන නිකන් පරාජයකට වගේ කිට්ටු කළා වගේ. නමුත් සෑහෙන ෆයිට් එකක් දීලා තියෙනවා. ඉස්සල්ලා ක්‍රමවත්ත්වයේ බලනකොට මෙයා ටිකක් වාර්තා කරන එකට හොඳයි. නමුත් අර ජයග්‍රහී හැඟීමෙන් ප්‍රසන්න මනසෙන් නෙවෙයි ලියලා තියෙන්නේ. ওই ටිකම ප්‍රසන්න මනසෙන් ලියනද එතකොට භාවනාවට ලොකු ගැම්මක් එනවා. අඩු ගන්න කියවන කමල්ටත් ගැම්මක් එයි කියලා මම හිතනවා.
එහෙම සඳ අවසාන ලිඛිත වාර්තාව
ඇති යන්ත ඔබ මේ ඔයා කියුණා දැන්න දැන් කීයද වෙලා
අවසාරයි ස්වාමිනාස.
හරි
ගරු ස්වාමීන් වහන්ස, භාවනාවේදී කමඨහන් පිරිසුදු කිරීමේදී මම විසින් ඉදිරිපත් කළ වார்த்தාවට අනුව සුකුමතර අවස්ථාවේ සිටින බව ප්‍රකාශ කෙරිනි. බොහෝ විට භාවනාව දිනපතා සිදුවන අතර පැය දෙකක් අවසන් වූ විට දැන් නැගිටින්න කියන සංඥාව ලැබේ. සෑම දිනකම කෙලවරවන්නේ නින්දක් හෝ ඊට සමාන තත්වයකිනි. එතනදී සිදුවන කිසි දෙයක් නොදැනෙන අතර මතකයට එකතු නොවේ. එම තත්වයටද පුරුදු වී සිටිමි. ඒ නිසා වාර්තා කිරීම සුදුසු යැයි සිතුවිල්ලක් ඇතිවිය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ.
වාර්තා කරන්නේ මාත් අගය කරනවා. මං ඉති සමාට කෑ ගහනවා තමයි. නමුත් ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් අඩු ගන්න තමන් ළඟ හෝ බුක් කීපින් තියෙන්න ඕන. ඒතර තමන්ට තේනවා ඒ තුල තමන්ගේ තියෙන වර්ධනේ. ඉතින් එහෙම නැත්තම් වෙන්නේ අර මට කුණ්ඩලිකේ බෙහෙත් ඇවුවා වගේ මට මගේ තාත්තා ওই ගිහිල්ලා බෙහෙත් ගංගෙන් දාන ගහගෙන ඉන්නවා. කොහේට හරි දෙන වේදකමක් කරනවා තනි වෙන්නේ නැහැ. ලිදාගේ රෝග ලක්ෂණ කියලා මෙහෙම මෙමයි කියලා වාර්තා කරුවොත් තමයි මෙදාට පුළුවන් වෙන්නේ මේ දැනගන්න ලෙඩේ මොකක්ද කියලා. ඒ නිසා වාර්තාකරණය කරන එකට කියන්නේ මම සතුට වෙනවා. මෙහෙම කෙනෙකුට ඇත්තටම නොබෝ කලකින් වාර්තා නොකර වුණත් භාවනා කරන්න පුළුවන් තරම් විශ්වාසයක් ළඟදීම ඇති වෙනවා. ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එපමණයි සමිනස් වාර්තා.
හොඳයි. එනම් තැයින මාන්සුනා ජීර පිංසිත වේවා කියලා කියන බැන්නට මොකද? ඉතින් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. අපි කොවිද හැමදෙරන්න කියමු මේ අනුශාසනාව අනුමෝදනාව මතක් කරන්නේ කියලා.
ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ නවසරයි. ඒ වගේ මේ අවස්ථාව සඳහා සජීවීව සහ සම්බන්ධ වන්නා වූද දුරස්තව සම්බන්ධ වන්නා වූද මහා සංඝරත්නයේ නවසරයි. අද දිනේදීත් අපි අපේ ධර්ම සාකච්ඡාවන් සිද්ධ කරලා සූත්‍ර සාකච්ඡාවන් සිද්ධ කරලා කමඨහන් වාර්තා ඉදිරිපත් කරලා ඒවා කමඨහන් පිරිසුදු කරගෙන අප්‍රමාණ වූ කුසල සම්භාරයක් ජනිත කරගන්ට යෙදුණා. ඒ සියලුම කුසල ශක්තිය ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට ප්‍රථමයෙන්ම අනුමෝදන් කරනවා. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වෙලා මේ ගෞතම බුද්ධ ශාසනය පුරාවට තවදුරටත් ආධ්‍යාත්මික ගුණ වගාවන් අභිවර්ධනය කරගන්න මේ කුසල් දාම් හේතු වාසනා වේවා කියලා මේ පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලුම මහා සංඝරත්නයේ ඒ පැවිදි අභිමතාර්ථයන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයටපත් වේවා. ඒ වගේම මේ සහසම්බන්ධ වන්නා වූ ගිහි පැවිදි සීළු දෙනාගේම ආධ්‍යාත්මික බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සමෘද්ධියටපත් වේවා කියලා පත්වීම සඳහා මේ පින්පෙත් හේතු වාසනා වේවා කියලා පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම සීලෝම ඥාති බන්ධු වර්ගයාටත් දිව්‍ය රාජ මණ්ඩලයේ වැඩවාසය කරන සීලෝම සම්මිය දෘෂ්ටික දිව්‍ය රාජ සමූහයටත් අද දිනේදී සම්පාදනය කරගන්නට යෙදුණු සීලෝම කුසල ශක්තිය අපි කවුරුත් ගාථා සජ්ජහායනා කරමින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. එත්තාවතා චම්හෙහි සම්භයතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්භයතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්භයතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පත්තියා. සාදු සාදු සාදු.